නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදිහට සතියකට වරක් එකතු වෙලා මේ හුරු පුරුදු වැඩසටහනකට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් සිකුරාදට මෙහෙ වෙලාවෙන් ගත්තොත් සිකුරාදට, එහෙම නැත්නම් උතුරු ඇමරිකාවේ පැත්තෙන් බ්‍රහස්පතින්දා රැයට මේ විදිහට සම්බන්ධ වෙලා යම් කිසි ධර්ම සාකච්ඡාවක් කරන්න, යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ සඳහා තමයි අපි මේ වෙලාවක් ගන්න හදන්නේ. ඉතින් මේ දවස්වල හීත කාලගුණෙත් උග්‍ර වේගන යන තත්ත්වයක් තියෙන නිසා අපි බලමු මෙන්න මේ ධර්ම කරුණු ටිකක් ඉදිරියෙන් තියාගෙන යම් කිසි විදිහක හදවත උණුසුම් කරගන්න අපිට පුළුවන් වෙයිද කියලා. ඒ විදිහේ යම් කිසි ධර්ම කරුණු ටිකක් අපිට හොඳයි කියලා හිතෙන ධර්ම කරුණු ටිකක් ඉදිරියෙන් තියාගෙන අපි බලමු මෙන්න මේ සීත කාලගුණයට පිළියමක් හදාගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඒ සඳහා මම කැමති අනර ගිය සතියේ යම් කිසි කතාවක් කියලා. මොකද අනර අපන්නක ප්‍රතිපදාවක් කියලා. අපන්නක ප්‍රතිපදාවක් ගැන විස්තරයක් කියලා. අන්න ඒ කටයුත්ත යම් කිසි දුරකට අපි අරගෙන ගියා. ඒ පැහැදිලි කිරීම යම් කිසි දුරකට අපි අරගෙන ගියා. අන්න ඒක තව ටිකක් ඉදිරියට අරගෙන යන්න වෙලාවක් ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මොකද එදා ඒ කරපු පැහැදිලි කිරීම යම් කිසි පමණක ඒ කාල වේලා අනුව තව ටිකක් පැහැදිලි කරගත්තා නම් හොඳයි, තව ටිකක් විස්තර කරගත්තා නම් හොඳයි කියලා යම් කිසි අදහසක් ඇති වුණා. ඉතින් අපි බලමු අන්න ඒ ධර්මදේශනාව ඔස්සේ තව ටිකක් දුර තව ටිකක් පැහැදිලි කරගන්න අපිට කාල වේලාවක් අරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඒ සඳහා අපි ගිය සතියේ කියපු මාර්ගේ, ගිය සතියේ කරපු කතා බහ නැවත පොඩ්ඩක් මතක් කරගත්තොත් අන්න අපි යම් කිසි අපන්නක නැමැති ප්‍රතිපදාවක බුදුරජාණන් වහන්සේ හික්මෙන්න කියලා අන පිරිසකට කරපු පැහැදිලි කිරීමක් තමයි ඉදිරියෙන් තියාගත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගියපු පිරිසකට බුදුරජාණන් වහන්සේ කියනවා, ඔබලා කවුරු හරි හිතලා මතලා සද්ධාව පිහිටවගත්ත ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්නවද? ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ විමසලා සිටින්නේ. නිකම්ම සද්ධාවක් පිහිටගත් කෙනෙක් නෙමෙයි, ඒ වෙනුවට හිතලා මතලා යම් කිසි විදිහක සද්ධාවක් පිහිටවගත්ත ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්නවද කියලා තමයි විමසලා සිටින්නේ. ඉතින් එහෙම ඇහුවාම ඒ පිරිස කියනවා, නෑ මට එහෙම කෙනෙක් නෑ කියලා. එහෙම නෑ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, අන්න එහෙම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් නැත්තම් ඔබලා මෙන්න මේ අපන්නක කියන ප්‍රතිපදාවේ හික්මෙන්. මෙන්න මේ අපන්නක කියන ප්‍රතිපදාවේ හික්මීම නුඹලාට බොහෝ කාලයක් සුව පිණිස සැප පිණිස පවතින හේතු වෙනවා. ඉතින් මොකද්ද මේ අපන්නක කියන ප්‍රතිපදාව? අන්න අර හරි ගියත් හරි වැරදුනත් හරි කියන ප්‍රතිපදාවක් තමයි මෙතන පෙන්ලා දෙන්න උත්සාහ කරන්නේ. දැන් අපි දන්නවා යම් කිසි මතයක් අපිට ඉදිරිපත් වුණාම ඒ මතේ නිවැරදි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ දෙයක් අපි ස්ථිරයි නිවැරදි කියලා පිළිගත්තොත් අන්න මොකද වෙන්නේ? සමහර විට මේ මතේ හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. අන්න ඒ වෙනුවට මෙන්න මේ හරි වැරදි දෙපැත්ත ගැනම යම් කිසි සමබරතාවයක් තමයි මෙතෙන්දී ඇති කරන්න හදන්නේ. මේ මතේ හරි වුණත් අන්න තමුන්ට යම් කිසි වරදක් වෙන්නේ නැහැ. මේ මතේ වැරදි වුණත් තමුන්ට යම් කිසි වරදක් වෙන්නේ නැහැ. අනවේදී හික්මීමක් තමයි මෙතන ගෙන හැර දක්වන්නේ. ඉතින් අපි ඔය අපන්නක ප්‍රතිපදාව පිළිබඳ යම් යම් පැහැදිලි කිරීම් යම් කිසි විස්තරයක් එදා ඉදිරියෙන් තියාගත්තා. ඉතින් අපි තව ටිකක් මේක ඉදිරියට අරන් ගියොත් අනර අපන්නක ජාතකෙත් මෙන්න මේ හික්මීම බුදුරජාණන් වහන්සේ අතීතයේ සිද්ධ කළා තියෙනවා. ඒ බොහොම ඈත අතීතයේ යම් කිසි අපන්නක ජාතකය නැමැති කොටස අපි අහලා බැලුවොත් ඒකෙදිත් මෙන්න මේ කියන විදිහේ හික්මීමක් සිද්ධ කළා තියෙනවා. එන මේ විදිහ අපන්නක කියන ප්‍රතිපදාවක හික්මිලා තියෙනවා. මොකද්ද මේ ප්‍රතිපදාව කොහොමද හික්මිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඉතින් ඒ සඳහා මොකද තියෙන්නේ මෙන්න මේ ජාතක කතාවේ තියෙන විස්තරේ අනකාන්තාරයක් මැද්දෙන් යම් කිසි ඒ වෙළඳ පිරිසක් ඒ ගැල් පදෝගෙන ගමනකේ දෙනවා. තමුන්ගේ වඩු බාණ්ඩ පටවගෙන ගමනකේ දෙනවා. ඉතින් වෙළෙන්ද දෙන්නෙක් ඉන්නවා මේ වෙළඳ දෙන්නගෙන්. අනේ එක්කෙනෙක් ඉදිරියෙන් යනවා, අනිත් කෙනා පිටිපස්සෙන් යනවා කියලා ඔන්න ගිවිසුමක් කරගෙන මේ පළවෙනියා ඉස්සර වෙලා යනවා. මාස කීපයකට කලින් යනවා. ඉතින් එහෙම යනකොට මේ කාන්තාර මැද්දෙන් යනකොට මේ ආමනුෂ්‍යව අරක් ගත්ත කාන්තාරයක් කියලා තමයි කියන්නේ. අන්නේ කාන්තාරේ යම් කිසි අමනුෂ්‍ය පිරිසක් මෙන්න මේ වෙළෙන්ද ටිකව විපතට පත් කරොත් හොඳයි කියලා අන්න මොකද කරන්නේ, මේ වෙළෙන්ද ඉස්සරහට පැමිණෙනවා. ඉතින් පැමිණෙනකොට එන්නේ කොහොමද, අන්න බොහෝම තෙත බරිත ඇඳුම් වලින්, ඊට පස්සේ යම්කිසි නාන තටාකයක ඉඳලා එන ස්වරූපෙකින් තමයි ඉදිරියට එන්නේ. ඉතින් ඇවිල්ලා කියනවා, ආ මේ කොහෙද යන්නේ, කොහොමද? ඉතින් තොරතුරු වතා කළා, අයියෝ ඔච්චර ගැල් පුරෝගෙන වතුර අරන් යන්න හේතුවක් නැහැ, මෙන්න මේ ඉස්සරහ ළඟ ළඟම වතුර තියෙනවා, ඒකින්ද ওই ටික හලලා මෙන්න මේ සැහැල්ලුවෙන් ගැල් ටික අරගෙන යන්න කියලා කියනවා. ඉතින් එහෙම කිව්වහම අර වෙලෙන්ද මොකද කරන්නේ, අර පළවෙනියට යන වෙලෙන්ද, එහෙනම් ඇත්ත තමයි, එහෙනම් අපිට මේ සැහැල්ලුවෙන් යන්න පුළුවන් කියලා වතුර ටික හලලා ගමනේ දෙනවා. ඉතින් මොකද වෙන්නේ, දවස් දෙකක් තුනක් යනකොට අන්න අර වතුර නැතුව කාන්තාරේ විපතටපත් වෙලා රාමනුස්සයන්ට ගොදුරු වුණා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ දෙවැනි වෙලෙන්දා ඉදිරියට එන්නේ කවුද, බුදුරජාණන් වහන්සේ. ඇවිල්ලා අන්න අර විදිහේම රංගනයක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ වතුර තියන ඉස්සරහ ටික දුරයි තියෙන්නේ, ඒක නිසා සැහැල්ලුවෙන් ওই වතුර ටික හලලා යන්න, ඔතනින් එහාට එහෙම අපහසුයක් නැහැ කියලා අනේ යම්කිසි ප්‍රකාශයක් කරනවා. ඉතින් එහෙම කිව්වහම මොකද කරන්නේ, අන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවදී කල්පනා කරන මේකේ වතුර තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට තිබුණොත් ප්‍රශ්නයක් නැහැ, සැහැල්ලුවෙන් ගියාට ගැටලුවක් නැහැ. බැරි වෙලාවක් නැති වුණොත් එහෙම මොකද වෙන්නේ, අන්න විපතටපත් වෙන සිද්ධ වෙනවා. ඉතින් මොකද කරන්නේ, වතුර ටික ඔක්කොම අරගෙන මෙහෙම ගමනේ දෙනවා. ඉතින් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස කියනවා, ඇයි අප්පා වතුර අරන් යන්නේ, අපිට මේක හලලා යන්න පුළුවන් නේ, හලලා ගියාම පහසුයිනේ සැහැල්ලුයිනේ කියලා. නමුත් අන්න බෝසතාණන් වහන්සේ කියනවා, අපි වතුර හම්බ වෙනකන් මේ ටික හලන්නේ නැහැ. වතුර හම්බුණාට පස්සේ අපිට පුළුවනි හලලා ඒ තියෙන ප්‍රයෝජනේ අරගන්න. එහෙම නැතුව වතුර මේ ඇහෙන් දකින්නේ නැතුව මේ වතුරක් හලලා යන්න කැමැත්තක් අදහසක් නැහැ කියලා අන තමුන්ගේ පිරිස අර විපතෙන් බේරගෙන යම්කිසි ගමනක යෙදුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ විපතකින් බේර ගන්නා වගේම තමයි මෙන්න මේ මිනිස්සුන්ට මේ බුද්ධත්වේ ලැබල ඉවර වෙලත් මෙන්න මේ අපන්නක කියන හික්මීමක් ගැන හැර දක්වන්නේ. අර විදිහට සත්‍යතාවයල් අසත්‍ය දේවල් තියෙන්න පුළුවන්. ඒ කොයි දේ තියුණත්, සත්‍ය වුණත් අසත්‍ය වුණත් මෙන්න මේ නිවැරදි හික්මීමක අරගෙන යන්න පුළුවන් නම්, නිවැරදි දිශාවක අරගෙන යන්න පුළුවන් නම් විපතටපත් නොවන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. අනේ ප්‍රතිපදාව තුලින් යම් කිසි සහනයක්, සැනසීමක් මේ මිනිස්සුන්ට ළඟා කරගන්න පුළුවන් කියලා මාර්ගයක් පෙන්ලා සිටිනවා. ඉතින් ඒ මාර්ගය තමයි අපි ටිකෙන් ටික යම් කිසි විදිහක පැහැදිලි කරගන්න උත්සාහයක් ගත්තේ එදා ශක්තිපමණින්. ඉතින් තව ටිකක් දුරට මේ ගමන මේ පැහැදිලි කිරීම අරගෙන යන්න අපි වේලාවක් ගන්න බලමු. ඉතින් ඒ සඳහා අන අර විදිහේ යම් කිසි මතයක් ඉදිරිපත් වුණාම මේ මතේ හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් දැන් බාහිර ලෝකේ මිනිස්සු බැලුවොත් ගොඩ දෙනෙක් නොයෙකුත් නොයෙකුත් අදහස් සුදහස් අරගෙන අන්න ඒක ඔස්සේ කටයුතු කරන්න, ඒක ඔස්සේ වෙහෙසෙන්න මේ පිරිස කාලේ ගන්නවා. ඉතින් ඒ ගත්ත අදහස හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඒක ගැටලුවක් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඒක හරි කියලා හිතාගෙන අන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් බොහොම විපතකටපත් වෙන්න, දුකකටපත් වෙන්න මෙන්න මේ ක්‍රියාදාමේ හේතු වෙන්න පුළුවන්. ඉතින් හැම වෙලේම යම් කිසි මතයක් අරගත්තොත් ඒ මතේ නිවැරදි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන් කියන අදහසක් තමයි මෙතන දෙන්න උත්සාහ කරන්නේ. අනේ දෙවිදිහටම කොහොමද අපි මේක මතේ ගැන හික්මෙන්නේ, ඒ දෙවිදිහටම කොහොමද හික්මීමක් ඇති කරගන්නේ කියලා තමයි දරන උත්සාහය. ඉතින් දැන් ඔය ධර්මයේ ගැන පැහැදිලි කරනකොට දැන් අපි ඔය නොයෙකුත් විවිධ අදහස් උදහස් දික්ටි අරගෙන කටයුතු කරන විදිහ පිළිබඳ ඊය සතියේ යම්කිසි පැහැදිලි කිරීමක් කරා. ඉතින් මේ ධර්මය ගැන කිව්වොත් අන්න බුදුරජාණන් වහන්සේ යම්කිසි අවස්ථාවක ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට දෙන පිළිතුරක් අපි ඉදිරියෙන් තියාගමු. මොකද එතන දෙන පිළිතුර අන්න මේ අහනවා විමසා සිටිනවා ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියනවා මේක කොහොමද අපි තේරුම් ගන්නෙ කියලා විමසා සිටිනවා. හිතට බුදුරජාණන් වහන්සේ අමුතු විදිහ පිළිතුරක් තමයි දෙන්නේ. ඉතින් කියනවා මොකද්ද මෙන්න මේ ලෝකේ සියල්ලම තියෙනවා කියලා අරගත්තොත් ස්ථිරයි කියලා ගත්තොත් අන්න ඒක ඒකාන්තයක් වෙනවා. මේ සියල්ල ස්ථිරයි තියෙනවා කියලා අරගත්තොත් ඒක ඒකාන්තයක් වෙනවා. ඊළඟට කියනවා සියල්ල නැහැ මොකුත් නැහැ කිසිම දෙයක් ස්ථිර නැහැ කියලා අරගත්තොත් අන්න ඒක තවාන්තයක් වෙනවා. සියල්ල ඇත කියලා ගත්තොත් ඒක ඒකාන්තයක්, සියල්ල නැත කියලා ගත්තොත් ඒක ඒකාන්තයක්. එහෙම කියලා කියනවා මෙන්න මේ නිවැරදි ප්‍රතිපදාවක හික්මෙන කෙනෙක්, නිවැරදි මැදුම් පිළිවෙතක් හදාගන්න කෙනෙක්, නිවැරදි සම්මාදිටියක් හදාගන්න කෙනෙක් මොන විදිහටද හික්මෙන්නේ. මෙන්න මේ තැනැත්තා ඉතින් කෙලින්ම ඔය අපි වඩන ක්‍රමයට තමයි ගෙනහැර දාන්නේ. මොකද්ද මේ සිහිය වඩන වගේ ප්‍රතිපදාවකට තමයි ගෙනහැර දාන්නේ. ඒ ප්‍රතිපදාව තමයි පෙන්වන්නේ. මේ තැනැත්තා මෙන්න මේ විදිහට සිහිය වඩාගෙන යනකොට, සිහිය පුරුදු කරනකොට මේ තැනැත්තට අන්න මේ දේවල් ඇති වෙලා එනවා පේනවා. දේවල් ඇති වෙලා එනවා පේනවා. සිය පුරුදු කරනකොට නැවත නැවත නොයෙකුත් දේවල් මතුවෙනවා දකින්න පුළුවන්. ඉතින් කියනවා මෙන්න මේ මතුවීම දකින්න කෙනෙක්, මේ විදිහට මතුවෙනවා දකින්නවා නම් කෙනෙක්, එයා අර සියල්ල නැහැ කියන දේ තදින් ගන්නෙ නැහැ. මොකද එයාට බැලුව බැලුව වාරයක් පාස පේනවා යම් දෙයක් මතුවෙලා එනවා, යම් දෙයක් ඇති වෙලා එනවා. එතකොට අර සියල්ල නැහැ කියන හැඟීමක් තදින් ගන්න මේ පුද්ගලයාට අන්න අර දැකීමම හේතු වෙනවා. මේ විදිහේ තදින් ගැනීමක් නොකරන්න, සියල්ල නැහැ කියලා නොගන්න අන්න අර දේවල් මතුවෙනවා දැකීමම හේතු වෙනවා. ඊට පස්සේ ඔගේ අනිත් පැත්ත කියනවා මේ මතුවෙච්ච දේවල් නැති වෙලා යනවා, මතුවෙච්ච දේවල් නැති වෙලා යනවා. අනේ නැති වෙලා යනවා දකින්න දකින්න මේ තැනැත්තට අන්න මොකද වෙන්නේ, අර සියල්ල ඇත කියන අදහසත් දුරු වෙලා යනවා. සියල්ල ඇත කියලා අරගන්නෙත් නෑ. මොකද අන්න මතුවෙච්ච හැම දෙයක්ම නැති වෙන ස්වභාවයක් මේ තැනතර දකින්න පුළුවන්. ඉතින් ඕක තමයි ඔය හික්මීම විදිහට ගෙනහැර දක්වන්නේ. මොකද අන්න මේ විදිහට සිහිය පිහිටවගෙන බලාගෙන ඉන්නකොට අපිට පේනවා යම් කිසි දෙයක් මතුවෙලා එනවා, යම් කිසි දෙයක් ස්ථිරයි, මේක නම් වෙනස් වෙන්නේ නෑ ස්වරූපිකින් විවිධ දේවල් මතුවෙලා එනවා. ඒ මතුවෙලාවට මොකද තව ටික වෙලාවකින් ඒ ස්ථිරයි කියලා අරගත්තත් අපි අන්න තව ටික වෙලාවකින් ඒකේ ස්ථිර නැති ආකාරයක්, ස්ථිර නැති ස්වභාවයක් අපිට දක්නට පුළුවන්. අර මතුවෙච්ච දේ ටිකක් කලා බලාගෙන ඉඳියොත් අන්න නැති වෙලා යනවා කියලා දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ගෙනහැර දක්වන්නේ නිවැරදි හික්මීම විදිහට. ඉතින් මේ පොඩි පොඩි කතා නෙමෙයි, අර විදිහට අපි කිව්වා ආකාරවතී සද්ධාවක් හිතලා බලලා ඇති කරගත සද්ධාවක් නේ අර අපන්නක ප්‍රතිපදාවේ පෙන්නන්නේ. ඊළඟට ඊට කලින් තියෙනවානේ අමූලික සද්ධාව කියලා එකක්. ඔන්න ඔය දෙකේ ඉඳලා අර යම්කිසි මුලක් සහිත සද්ධාවක් දිහාවට යන පාර තමයි මේ පෙන්නන්නේ. තමුන් අර කියපු වචනේ විශ්වාස කරලා යම්කිසි ප්‍රතිපදාවක යම්කිසි උත්සාහයක යෙදෙනවා. අන්න යෙදීම තුලින් මේ කියන කතාව සත්‍යයි කියලා තමුන්ටම අදකින්න පුළුවන්. තමුන්ටම හතගාලා බලන්න පුළුවන්. ඒ හතගාලා බැලීම තුලින් ඇති වෙන සද්ධාව අර වචනයක් අහලා විමසලා හිතලා කල්පනා කරලා ගන්න සද්ධාවට වැඩිය එහා ගියපු දෙයක්. ඉතින් ඒ පාරට තමයි ওই ටිකෙන් ටික යොමු කරන්න, ටිකෙන් ටික ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් අපි තව ටිකක් මේක පැහැදිලි කරගත්තොත් දැන් ඔන්න සාමාන්‍යයෙන් අපි බාහිර ලෝකේ මෙන්න මේ සත්‍ය සොයාගෙන යන මිනිස්සු ගොඩක් වෙලාවට නොයෙකුත් නොයෙකුත් අදහස් උදහස් වල පැටලෙනවා. ඉතින් අපි අර කලින් සතියේ කිව්වා මේ බ්‍රහ්මජාල සූත්‍රයක් කියලා දෙයක් ගැන හැර දක්වලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ හැම දිට්ඨියක්ම බිඳින්නේ මොකද, මෙන්න මේකත් මේ ආයතන හය පදනම් වෙලා යම් කිසි දෙයක් ස්ථිරයි කියලා අරගෙන, යම් කිසි දෙයක් අනිවාර්ය තියනවා කියලා අරගෙන හදාගත්ත දික්තියක් ඔන්න විදිහට කියලා තමයි මේ තියෙන එකින් එක ගෙනහැර දක්වලා බිඳලා දාන්නේ. ඉතින් මේ විදිහේ දේවල්වල පැටලෙන්නේ ගොඩක් කලාවට මේ සත්‍ය හොයාගෙන යන මිනිස්සු තමයි. නම් කිසි විදිහක පරීක්ෂණයක් කරපු කෙනෙක් එදිනදා ජීවිතේ ඔය කාලා බීලා ජොලි කරලා ඉන්දියාට ඔය වගේ ප්‍රශ්නමත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? යන්න යම් කිසි පරීක්ෂණයක් කරන්න ගියාම ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහටම මේ තැනත්තා යම් කිසි වැරදි දිට්ඨියක් අරගන්නවා, වැරදි මතයක් අරගන්නවා. ඉතින් ඒවා ගත්තට පස්සේ අයි කොහේ ගිහිල්ලා කොතන ගිහිල්ලා නතර වෙයිද කියලා කියන්න බෑ, කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ. මොකද අර ගන්න දිට්ඨියට අනුවම තමුන්ගේ වැඩ කටයුතු සියල්ලම ඒ විදිහට ප්‍රතිපදාවක හික්මෙනවා, ඒ විදිහට කටයුතු කරනවා. ඉතින් ඕකම කියනවා මොකක්ද දන්න? තිත්ත ඵලයක් හිටෙව්වොත් අන්න ඒක අනිවාර්යෙන් තිත්ත විදිහේ ප්‍රතිඵලයක් ලබා දෙනවා. ඉතින් අපි හිතමු කරවිල ඇටයක් හිටෙව්වොත් මොකද වෙන්නේ? අන්න කරවිල ගෙඩියක්ම තමයි ලබා දෙන්නේ. මේකටලා දෙන පෝෂණය ඔක්කොම අන්න තිත්ත ඵලයක් සඳහා හේතු වෙනවා. ඊළඟට පැණිකොමඩු ඇටයක් හිටෙව්වොත් අන්න ඒ පැණිකොමඩු ගෙඩියක් ලබා දෙනවා. අර දෙන පෝෂණය ඔක්කොම පැණි රස ඵලයක් සඳහා හේතු වෙනවා. ඔන්න ඔය දෙක අතර වෙනස ගලප ගන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඔය මනුෂ්‍යත්වයක් ලැබලා මේ විදිහට හිතන කල්පනා කරන ගොඩ දෙනෙක් අනර වැරදි වැරදි අදහස් වල පැටලෙනවා කියලා අපිට දක්නට පුළුවන්. ඒකට හේතුවත් ඉතින් අර විදිහටම වැරදි අදහසක් ස්ථිරයි කියලා අර ගැනීම තමයි. ඉතින් මේ ධර්මයේ හොයාගෙන ගියත් නොයෙකුත් විදිහේ ප්‍රශ්න ගැටලු තමයි මතුවෙන්නේ. දැන් අර විටක කතාවක් සඳහන් වෙන මොකද්ද මේ ආචාන්ජාහම්ඳුරන්ගේ කතාවක්. එතන යම් කිසි කෙනෙක් අර ඕවා අරගෙන ඔළුව විකාර වෙනකන් කල්පනා කරන ප්‍රශ්න ගැටලු හදාගන්න වගේ කෙනෙක්. ඉතින් එයා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ඇයි ස්වාමීන් වහන්ස අපි මේ ඉපදිලා තියෙන්නේ? ඇයි අපි මේ ඉපදිලා තියෙන්නේ කියලා අහනවා. එතකොට කියනවා මේ ස්වාමීන් වහන්සේ, නැවත උපදින් නැති වෙන්න තමයි ඔය ඉපදිලා තියෙන්නේ. නැවත ඔය විදිහ දෙයක් ලබා ගන්න අවස්ථාවක් නැති කරගන්න තමයි ඔය ඉපදිලා තියෙන්නේ කියලා මෙන්න මේ මානුෂ්‍ය ජීවිතය පිළිබඳ යම්කිසි ප්‍රකාශයක් කරනවා. මෙන්න මේ ප්‍රකාශය යම්කිසි අර්ථයක් තියෙනවා. මේ මනුෂ්‍යත්වයත් එක්කම මේ මනුෂ්‍ය ජීවිතයත් එක්කම අපිට යම්කිසි විභවයක් ගොඩ නැගලා ඇවිල්ලා තියෙනවා. යම්කිසි පොටෙන්ෂියල් එකක් ගොඩ නැගීලා ඇවිල්ලා තියෙනවා. අන්න ඒක තුලින් අපිට පුළුවනි මෙන්න මේ ගැටලුව ලෙහන්න. දැන් සත්වෙට ඔය හැකියාව නැහැ. සත්වෙට ඒ විදිහේ ක්‍රියාශක්තියක් නැහැ. නමුත් මෙන්න මිනිස්සෙට අර විදිහට මෙන්න මේවා එකක්වත් ස්ථීරව නොගෙන ඉක්මෙන්න පුළුවන් ශක්තියක් ඒ මනුෂ්‍යත්වය තුල ගැබ්බෙලා තියෙනවා. ඉතින් ඒක බොහොම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් ශක්තියක් මේ මනුස්සයට තියෙනවා. ඉතින් ඒ විදිහේ ක්‍රියාවත් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. බොහොම සුළු වැඩක් තමයි කරන්න තියෙන්නේ. වැඩි හරියකට දැන්ටම නිවන්. අර බොහොම සුළු කොටසක් කරන්න ඉතුරු වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් ඔන අපිට දක්නට ලැබෙන මේ මුළු ලෝකෙම තියෙන දේවල් ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අපිට මේ දක්නට ලැබෙන දේවල්, අපිට මේ පේන දේවල්, ඔන්න ඒ දේවල් වලිනුත් කොටසකට තමයි අපි ඇලීම තියෙන්නේ. අපි හිතමු දැන් ඔන්න එංගලන්තේ ඉන්න කෙනෙක් පිළිබඳ අපි එංගලන්තෙට ගිහිල්ලත් නැත්නම් මේ පුද්ගලයා වඳුරන්නෙත් නැත්නම් අපි හිතමු එංගලන්තේ ඉන්න හොඳ ලස්සන ගෑනු ළමෙක්. ඉතින් ඒ ගෑනු ළමයා පිළිබඳ බැඳීමක් ඇලීමක් අපේ හිතේ නැහැනේ. මොකද එහෙම කෙනෙක් අපි ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද, කොහෙටද බැඳීම තියෙන්නේ, කොහෙටද ඇලීම තියෙන්නේ? අන්න අර කොහේ හරි ඉන්න තැනක අල්ලගත්ත එකට තමයි බැඳීම තියෙන්නේ. ඊට පස්සේ ඉන්න තැනකත් අපි හිතමු නොයෙකුත් රූප ලක්ෂ ගණනක් පෙනිපෙනී යනවා. ඒ හැම රූපයක්ම අපි අල්ලගෙන නැහැ. ඒ වෙනුවට අන්න ඉඳලා හිටලා රූපයක් තමයි අපි අල්ලගන්නේ. ඉඳලා හිටලා ශබ්දයක් තමයි අල්ලගන්නේ. ඉඳලා හිටලා සිතුවිල්ලක් තමයි අල්ලගන්නේ. අර යම් කිසි පරීක්ෂණයකට අනුව කියන මොකද්ද, දවසකට සිතුවිලි 50,000ක් වගේ ඇති වෙලා එනවා. ඒ 50,000ක් වගේ දවසකට හිතවිලි බෙහි වෙනවා මේ හිතෙන් කියලා ඔන්න ඔය නවීන විද්‍යාවට අනුව පරීක්ෂණයක් අපි කියමුකෝ මේක හරි කියලා. ඒතර දවසට 50,000ක් හිතවිලි එනවා. ඔය හැම හිතවිල්ලක්ම අල්ලගන්නේ නැහනේ. එහෙම අල්ලගත්තොත් දවසත් මදි වෙනවනේ. ඒ වෙනුවට වැඩි හරියක් ඉබේම ගිලිහිලා යනවා. ඉඳලා හිටලා එකක් අල්ලගන්නවා. ඒ අල්ල ගැනීම තමයි දුරු කරන්න තියෙන්නේ. එහෙම නැතුව මේ සියල්ලටම අයින් කරන්න වගේ ක්‍රියාවක් අපිට ඉතුරු වෙලා නැහැ. බොහොම 100.0000 ගාණක් තමයි තියෙන්නේ. ඒ වගේ හික්මීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අල්ලගත්ත එක ප්‍රහාණය කරනවා කියන එක වෙනම කතාවක්. ඒක ටිකක් අපහසු කතාවක් බව ඇත්ත. නමුත් වැඩි හරියක් දැනටම වෙලා ඉවරයි. මොකක් එකද? මෙන්න මේ මනුෂ්‍යත්වයත් එක්කම. මනුස්ස ජීවිතයක් එක්කම. ඉතින් ඕක නොකර වෙන වෙන ඒවා වෙන වෙන රැකී රක්ෂා ගනි කීර්ති නාම දරුව මල්ලෝ ඕවා පස්සේ ලෝගන ගිහිල්ලා 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 අන්න මේ ජීවිතේ කෙලවර කරපු කෙනෙක්. මේ ජීවිතේ අහවර කරපු කෙනෙක්. අන්න අපායකට වැටිලා දුක් වෙන ආකාරය, අපායකට වැටිලා වෙහෙස වෙන ආකාරය පිළිබඳ සඳහන් කරනවා. මොකද මෙන්න මේ මනුෂ්‍යත්වයක් ලබලා ඒකෙදි කළ යුත්ත අර විදිහට නැවත නූපදින ස්වභාවයක් ඇති කර නොගෙන ගිහිල්ලා වැරදි තැනකට වැටුණහම අන්න මේ මනුස්සයාගේ හිතේ වැළපීම තමයි මේ ගෙනහැර දක්වන්නේ. ඉතින් ඒක පෙන්වන්නේ කොහොමද? අන්න යම රජ්ජුරුවෝ කියන ස්වරූපයෙන් දෙබසකින් තමයි පෙන්වන්නේ. නමුත් ඇත්තටම මෙන්න මේ හිතේ වැළපීමක් තමයි මේ කියන්නේ. අපි හිතමු යම් කිසි විදිහක අන්න අපිට මොකක් හරි බොහෝ බරපතල විදිහට පැටලෙවිල්ලක් වෙනවා. ජීවිතයේ බරපතල විදිහට වැරදීමක් වෙනවා. අන්න ඒ වැරදිච්ච වෙලාවක, ඒ විදිහට බරපතල විදිහට පැටලිච්ච වෙලාවක තමුන්ගේ හිතෙන්ම තමුන්ට ඒ විදිහට දොස් දුන්න මතකද? තමුන්ගේ හිතෙන්ම තමුන්ට ඒ විදිහට නින්දා කරා මතකද? තමුන්ගේ හිතෙන්ම තමුන්ට ඒ විදිහට ඒ විදිහේ බලපෑමක් කරා මතකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේ වෙලාවක නැවත නැවත හිතනවා, කල්පනා කරනවා, මම මේ මොකද්ද කරගත්තේ? මම කොහොමද මේ විදිහ අමාරුවක වැටුනේ? මම ඒ විදිහේ ඇවි මේ වගේ කඹ ගාලක පැටළුනේ කියලා මේ තැනත්තාගේ හිතම මේ තැනත්තට දොස් නගනවා. ඔන්න ඒ කතාව තමයි කියන්නේ. ඉතින් අර මේ විදිහේ පහසුවක් තියෙන තැනකින් මිදිලා ගියාම, මේ විදිහේ පහසුවක් තියෙන වැඩක් කරන්න පුළුවන් ස්වභාවයකින් මිදිලා ගිහිල්ලා අර විදිහේ අපායකට, අර විදිහේ නරකයකට වැටුණාම, ඉතින් අන්න තමුන්ගේ හිතෙන් දෙන දොස් නැගීම තමයි මේ කියන්නේ. යමරාජ්ජුරුවෝ සමග දෙබසක් විදිහට තමයි මේක ගෙනහැර දක්වන්නේ. නමුත් අන්න අර හිතේ නගන විලාපේ, හිත විලාප නගනවා මොකක් කියලාද? අන්න විමසා සිටින උඹ මේ වගේ තැනකට ආවේ ඇයි? උඹ මේ වගේ දුක්ඛිත ස්ථානයකට ආවේ ඇයි? උඹ දැක්කේ නැද්ද මේ මනුස්ස ජීවිතයේ ගෙවන අතර යම් කිසි දේව දූතයෙක්, යම් කිසි දූතයෙක් දැක්කේ නැද්ද? ඒ වගේ සුබ පණිවිඩයක් ආපු අරන් ආපු කෙනෙක් දැක්කේ නැද්ද කියලා අන්න එක පැත්තකින් විමසා සිටිනවා. අනේ එතකොට මේ තැනත්තගේ පිළිතුර මොකද්ද? මම නා එහෙම කෙනෙක් දැක්කේ නෑ. මම ඉතින් බොහොම වැඩ රාජකාරී සහිතව ධර්මවල හදාගෙන ඒ රැකි රක්ෂා කරගෙන ඕවා කර කර ඉන්දියා මිසක් මට එහෙම කෙනෙක් දකින්න ඕනේ නෑ. ඊට පස්සේ ආපහු ආනවා, දැක්කේ නැද්ද මේ උපදින මිනිස්සෙක්, උපදින කෙනෙක් දැක්කේ නැද්ද? දකින්නකොට හිතුන්නේ නැද්ද මමත් මේ උපත ඉක්මෝලා නෑ, මමත් මේ උපත උරුම කරගෙන ඉන්නවා කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවා. එතකොට කියනවා, ආ උපදින කෙනෙක් නම් දැක්කා තමයි, නමුත් මට එහෙම හිතුනේ නෑ කියලා කියනවා. එහෙනම් දෙවනි දේව දූතයෙක්වත් දැක්කේ නැද්ද? කවුද දෙවනියා කියලා අහනවා. ඊට පස්සේ කියනවා, මේ ලෙඩ ඇඳට වැටිලා ඉඳිය මිනිස්සෙක් එහෙම දැක්කේ නැද්ද? ලෙඩ වෙච්ච මිනිස්සෙක් එහෙම දැක්කේ නැද්ද? ආ එහෙම කෙනෙකුත් දැක්කනම් තමයි, ඒ වුණාට මට වෙන වැඩ රාජකාරිය තියුණානේ, මට ඔය කල්පනා වුණේ නැහැ. හරි, එහෙමනම් මේ රජෙක්ගේ දඬුවමට ලක් වෙලා, මරණ දඬුවමට ලක් වෙලා, එහෙම නැත්නම් සොර සතුරන් විසින් මරණයට පත් කරපු තුන්වෙනි දේව දූතෙක්වත් දැක්කේ නැද්ද කියලා විමසා සිටිනවා. එතකොට කියනවා, එහෙම කෙනෙකුත් දැක්ක තමයි, එයා දැක්කාම තේරුන්නේ නැද්ද මමත් මේ වගේ මරණයකට උරුමකම් කියලා තියෙනවා, මටත් මේ විදිහට රජවරු අන්තරා කරන්න පුළුවන්, මටත් මේ විදිහට සොරු අන්තරා කරන්න පුළුවන් කියලා හිතුනේ නැද්ද? එහෙම දෙයකුත් හිතුනේ නැහැ කියලා අන්න මේ හිතේ නගන විලාපේ ජනහර දක්වනවා. ඉතින් අන්තිමට කියනවා, ඉතින් ඔච්චර මේ දේව දූතයෝ මෙච්චර ඉඳලා දැක්කේ නැත්තම්, තව තව විමසලා දැක්කේ නැත්තම් ඉතින් උඹ මෙහෙටම වෙලා ඉඳපන් කියලා කියනවා. උඹ මෙහෙටම තමයි සුදුසු කියලා කියන අන්න අර අවශ්‍ය වෙලාවේදී, ඒ ලද අවස්ථාවේදී දෙයක් නොකර අන්න වැරදි තැනකට ගිහිල්ලා වැටුණාට පස්සේ නගන විලාපේ. ඉතින් කොච්චර විලාප නැගුවත් වැඩක් නැහැ, කොච්චර විලාප නැගුවත් තේරුමක් නැහැ. ඉතින් ඒ වෙනුවට අන්න හික්මීමක් තියෙනවා. එන්නේ හික්මීම තමයි බුදුරජාණන් වහන්සේ මේ ගෙනහැර දක්වන්න උත්සාහ කරන්නේ. අන්න යම් කිසි දෙයක් ඇත කියලා ගත්තොත් ඒකත් එකාන්තයක්, යම් කිසි දෙයක් නැහැ කියලා ගත්තොත් ඒකත් එකාන්තයක්. මෙන්න මේ සතිමත් බව පුරුදු කරන කෙනෙක් මෙන්න මේ දේවල් ඇති වෙනවා දකිනවා, දේවල් නැති වෙනවා දකිනවා. ඇති වෙනවා දකින හැම වාරකම අන්න අර නැහැ කියන දිට්ඨිය ටිකෙන් ටික දුරවන් වෙලා යනවා. නැති වෙනවා දකින හැම වාරයකම ඇති වෙනවා කියන දිට්ඨිය, හැමදේම ඇත කියන දිට්ඨිය ටිකෙන් ටික දුරවන් වෙලා යනවා. ඔන්න ඔය විදිහේ කතාවක් තමයි කියන්නේ. ඉතින් ওই කතාවම අපි පොඩ්ඩක් තව ටිකක් බලමු, තව ටිකක් පැහැදිලි කරගමු. දැන් ඔන්න ඔය දැන් අපි හිතමු දැන් මේ සතිපාස කුඩා දරුවෝ සමහර විට අන්‍ය ආගමික කට්ටිය, අපි එහෙම ආගමික පසුබිමක් නැතුව මෙන්න මේ සතිය කියන සංකල්පය දෙන්න උත්සාහ කරනවා. සිවුරු පොරවගෙන ගිහිල්ලා කිව්වට මොකද? අපි මෙන්න මේ මනුෂ්‍යත්වයට තමයි ආමන්ත්‍රණය කරන්නේ. මනුස්සයෙක් වෙන ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් විදිහේ ප්‍රතිපදාවක් තමයි අපි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. මනුස්සයෙක් නම් කරන්න පුළුවන්. එහෙම ආගමික පසුබිමක් අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහේ දෙයකට, මේ විදිහේ වැඩකට කෙනෙක් ගොඩක් වෙලාවට සමහර කෙනෙක් නිග්‍රහ කරන්න පෙළඹෙනවා. මොකද්ද කියනවා, මෙන්න මේ සතිය, මේ යන්තන් සතිය දීලා හරියනවද මේ විදිහට? මේ සම්මා සතිය කියලා දෙයක් තියෙනවනේ, ඒ විදිහේ දෙයක් තියෙනවනේ. මේ බුදුරජාණන් වහන්සේගේ ඉතුරු ටික නැතුව මේ සතිය විතරක් දීලා හරියනවද කියලා චෝදනාවක් නැගෙනවා. ඒ විදිහේ චෝදනාවක් එල්ල කරනවා. එල්ල කරන්නේ විශේෂයෙන් අර බෝගස් වටේ කරකි කරකි මල් පූජා කර කර ඉන්න කට්ටිය තමයි. ඉතින් මේ වැඩේට බැහැපු නැති කට්ටිය තමයි. මේක වෙනම කතාවක්. දැන් අපි හිතමු, දැන් මේ විදිහේ ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක් අනර සංසාර ගාමනක් පුරාවට ඔසවගෙන ආපු බාරයක් මගේ කියලා හිතාගෙන, මගේම තමයි, මටම වටින දේ කියලා හිතාගෙන ඔසවගෙන ආපු බාරයක් දිහා මෙන්න මේ සතිය කියන දෙත් එක්ක, මේ සතිය කියන සංකල්පෙත් එක්ක කොයි විදිහටද බලන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි තුමු මේ දරුවා නැත්තම් මේ වැඩිහිටියා මේ ආගමික පසුබිමක් නැති කෙනෙක්, අන්‍ය ආගමික කෙනෙක්. මෙයාට මේ මයින්ඩ්ෆුල්නස් කියන සංකල්පය විතරයි ඔළුවට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ඔළුවට ගියාම එතනත්ත මෙන්න මේ බහාරේ දිහා, තමුන්ගේ කියලා හිතාගෙන ඉඳිය මේ කුණු කන්දල දිහා කොයි විදිහටද බලන්නේ? අන්න යාම් කිසි විදිහක නිරීක්ෂණයක් තමයි කරන්නේ. යම් කිසි විදිහක බාහිර නිරීක්ෂකෙක් වගේ අර තමුන්ගේ කියලා හිතාගෙන ඉඳපු කුණු කන්දල දිහා බලනවා. ඒ බලන බලන මොහොතක් පාසා අන්න අර මගේ කියලා හිතාගෙන ඉඳපු දේ ඇති වෙනවා, ඒ වගේම නැති වෙලා යනවා. මේ තැනතර දකින්න පුළුවන් අර විදිහට ඇති වෙනවා නැති වෙනවා දකින්න පුළුවන්. ඉතින් මේ තැනත්තා අන්න අර මම මගේ කියලා හිතාගෙන ඉඳපු අදහසගෙන් පොඩ්ඩක් දුරස්සුණා වෙනවා. මෙන්න මේ සිහිය කියන සංකල්පෙත් එක්කම ඒකෙන් පොඩි දුරසක්, ලොකු දුරස් වීමක් නෙමෙයි, පොඩි දුරස් වීමක් ඇති වෙනවා. අන්න ඒ දුරස් වීම අනිවාර්යෙන්ම නිවනෙන් කෙලවර වෙන දුරස් වීමක්. නිවනෙන් කෙලවර වෙන දුරස් වීමක්. අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදිහට නිරීක්ෂණය කරන්න, නිරීක්ෂණය කරන්න මොකද වෙන්නේ? අන්න අර තමුන්ගේ කියලා හිතාගෙන ඉඳ ඔබ බාරය සහ මේ නිරීක්ෂකය අතර යම්කිසි පරතරයක් ඇති වෙනවා. ඒ පරතරය ඇති වෙන්නේ නැති වෙන්නේ මේ තැනත්තා අන්න අර නිවැරදි දිහාවට තමයි යොමු වෙලා යන්නේ. ඉතින් සමහර විට කිසිම දෙයක් අහලා නැති වුණාට, කිසිම දෙයක් දන්නේ නැති වුණාට මේ තැනත්තා මේ සතිය කියන එක නැවත නැවත පුරුදු කරොත් අන්න අර සති මාත්‍රය වෙනුවට අර ඉන්ද්‍රිය මට්ටමට උනත් මේක වැඩිලා තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඒ විදිහට නැවත නැවත කරනකොට. මොකද අර වචනේ අහලා නැති වුණාට හරය පිළිබඳ පණිවිඩය මේ තැනත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ තැනත්ත අලුතෙන් බුද්ධ ආගමට ගන්න අවශ්‍යතාවයක් නැහැ. බුද්ධ ශ්‍රාවකෙක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටත් බුද්ධාගම් කායෝ කියලා જાතියක් ඉඳී නැහැ. ඒ වෙනුවට අන්න ওই විදිහේ යම්කිසි පණිවිඩයක් අහපු කෙනෙක් වැඩක් සිද්ධ කරා. වැඩේ කළා ඉවර කරා. ඒ තැනත්තට ආපහු අලුතෙන් රෙජිස්ටර් කරන්න, ලේබල් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද්ද අන්න අර විදිහේ නිරීක්ෂණයක් කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ නිරීක්ෂකයා සහාර බාහිරය අතර යම් කිසි පරතරයක් ඇති වෙනවා. ඒ පරතරය ඇති වෙන්නේ නැති වෙන්නේ මේ තැනත්තා නිවැරදි දිශාවට තමයි යන්නේ. ඉතින් එක පැත්තකින් හිතනවා මේ දන්න කට්ටියට වැඩිය පහසුවෙන් මේක නොදන්න කෙනෙක්ට කරන්න පුළුවන් කියලා. නොදන්න කෙනෙක්ට මේක බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් කියලා හිතෙනවා. මොකද්ද ඒකට හේතුව? දැන් දන්න කට්ටිය නොයේකුත් දේවල් පටලෝගන, නොයෙකුත් දේවල් එකතු කරගෙන, නොයෙකුත් ෆ්‍රේම්ස් හදාගෙන, නොයෙකුත් රාමු හදාගෙන, ওই රාමු ඇතුලේ තමයි ඉතින් වැඩ කටයුතු කරන්නේ. ওই රාමු ඇතුලේ තමයි හිර වෙන්නේ. ඉතින් කෙනෙක් එනවා, හැවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මට මේ ආනාපානෙම කරන්න ඕනේ. මම හරි ආසයි මේ ආනාපාන සතියට. ඉතින් ආනාපාන සතිය කරන්නම තමයි මම මෙච්චර මේ දුර බෑර ගෙවාගෙන මෙතෙන්ට ආවේ කියලා කියනවා. ඉතින් මේ තැනත්තගෙන් අහලා බැලුවොත් වාඩි වෙලා ඉන්නකොට ආනාපානෙ කියලා දෙයක් දැනෙනවද කියලා, එහෙම දෙයක් නම් දැනෙන්නේ නැහැ. ආනාපානි කියලා දෙයක් නම් දැනෙන්නේ නැහැ. හැබැයි මම ආවේ ආනාපාන සතිය කරන්න. ඉතින් ওই වචනේ කඩලා පිනොත් ආනාපාන සති කියලා නේ තියෙන්නේ. ඒ කියන්නේ හුස්ම පිළිබඳ සතිය. ඒ හුස්ම පිළිබඳ සතිය කියන්නේ එක කොටසක් විතරයි. සතිය කියලා ගත්තොත් අන්න අනිත් ඕනම දෙයක් පිළිබඳ සිහිය පීටව ගන්න පුළුවන් ද කියන හැකියාව තමයි තියෙන්නේ. පිම්බීමක් හැකිලීමක් දැනුණත් කමක් නැහැ. ඉරියව්වක් දැනුණත් කමක් නැහැ. එහෙම නැත්තම් යම් කිසි හද ගැස්මක් වගේ, ভাইබ්‍රේෂන් එකක් වගේ දැනුණත් කමක් නැහැ. මේ සිහිය පිළිගන්න පීටව ගන්න පුළුවන් ද? අර මුල් කොටස කපලා දාලා විශේෂ සතියක්, ආනාපාන සතියක් නැතුව සතියක් විතරක් පුරුදු කරන්න පුළුවන් ද කියලා ඇහුවොත් මෙන්න මේ තැනත්ත වටපිට බලනවා. එහෙම කැමැත්තක් නෑ මට. හුස්ම බලන්න තමයි කැමැත්ත තියෙන්නේ. නමුත් හුස්ම බලනවා කියන්නේ මේ සිහියේ එක කොටසක් විතරයි. එක කොටසක් විතරයි. ආනාපානයට තියෙන සතිය තමයි ආනාපාන සතිය කියන්නේ. ඒ මුණා නැතුව සතිය කියන සංකල්පය ගත්තොත් අනේ ඊට වැඩිය පුළුල්, ඊට වැඩිය එහා ගියපු දෙයක්, ඊට වැඩිය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් දෙයක්. අන්න අර ඉදිරිපත් වෙන දෙයත් එක්ක තියෙන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඔය සංකල්ප මුකුත් නැති කෙනෙක්, ඔය අදහස් මුකුත් නැති කෙනෙක් මොකද කරන්නේ? අන්න සැහැල්ලුවෙන් වාඩි වෙනවා, සැහැල්ලුවෙන් ඇවිදිනවා, සැහැල්ලුවෙන් වාඩි වෙලා බලනවා මොනවද දැනෙන්නේ කියලා, සැහැල්ලුවෙන් ඇවිදින ගමන් බලනවා මොනවද දැනෙන්නේ කියලා. අන්න එහෙම බලන කෙනෙක්ට බොහොම පහසු මාර්ගයක් ඉවර වෙලා එනවා. තමන්ට අර දැනෙන දේත් එක්ක සිහිය පීටවගෙන යන්න පුළුවන් බොහොම කෙටි මාර්ගයක් ඉවර වෙලා එනවා. අර විදිහේ රාමුවල හිරවීමක් මේ තැනත්තාගේ දක්නට නැහැ. මොකද හේතුව? අන්න ඒ රාමු පිළිබඳ දැනුවත් භාවයකුත් අඩුයි, රාමු පිළිබඳ අදහසකුත් අඩුයි. ඉතින් රාමු දැනගත්ත හේතුව කරනකොටම තව කෙනෙක්ට, තව පිරිසකට අන්න බාධාවක් බවට ඒකපත් වෙනවා. ඒකම හුරස් වෙලා යනවා අර කරන වැඩේට. ඉතින් ටිකෙන් ටික තේරුම් ගත්තොත් මොකද්ද අන්න මේ ඉදිරිපත් වෙන දේත් එක්ක යන ගමනක් තියෙන්නේ. මේ දේම කර යුතුයි කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට සිහිය පිහිටගෙන වැඩ කටයුතු කරොත් අන්න ඉදිරිපත් වෙන හැම දෙයක්ම අපිට සිහිය පිහිටවන්න උපකාරයක් වෙනවා, සිහිය පිහිටවන්න ප්‍රයෝජනයක් වෙනවා. කිසිම දෙයක් ත්‍රෙට් එකක් විදියට එන්නේ නැහැ. ඒ වෙනුවට හැම දෙයක්ම එන්නේ ඔපචුනිටි එකක් විදියට කියලා මේ දැනත්තට දකින්න පුළුවන්. සිතිවිල්ලකට හිත ඇදිලා ගියොත් ඒකත් දැනගැනීමේ ශක්තියක් අපිට ඇති කරගන්න පුළුවන්. සද්දයකට හිත ඇදිලා ගියොත් සද්දයක ඉන්නවා කියන එක දැනගැනීමේ ශක්තියක් අපිට ඇති කරගන්න පුළුවන්. ඉතින් හොඳ ලස්සන වැඩක් වුණා ගිය සතිය. මොකද්ද? අන්න අර පොඩි දරුවෝ පිරිසක් සම්බන්ධ වෙලා ඉරිදා ඔන්න සති පාසලක් කරනවා. ඉතින් දරුවෝ 20ක් විතර ඔන්න අත උසගෙන ඉන්නවා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් 10ක් විතර කිව්වට පස්සේ මෙන්න එකපාරට වැඩිහිටියෙක් ඉදිරිපත් වෙලා බලනකොට රැවුලකුත් තියෙන, මම හිතුවේ පොඩි දරුවෙක් කියලා, එකපාරට බලනකොට වැඩිහිටියෙක්. ඇවිල්ලා මේ තැනත්තා කියනවා, දැන් අර මුළු 10 දෙනෙක්ම මුලින් දරුවෝ කියන ඒවා අහගෙන ඉඳපු තැනැත්තෙක්. මේ තැනත්තා කියනවා, ස්වාමීන් වහන්සේ මමත් මේ වැඩේ උත්සාහ කරා, මමත් මේ වාඩි වෙලා ඉඳියා මේ දරුවෝ කරන විදිහටම. හැබැයි ස්වාමීනාස මට නම් මේ හිත කියන එක එක්තැන් කරගන්න හැකියාවක් ලැබුණෙම නැහැ. මගේ හිත පුදුම විදිහට විසිරෙනවා. ඇවිදින වෙලාවට නම් ටිකක් හරි පුළුවන්, වාඩි වෙලා ඉන්න වෙලාවට නම් කොහොමත් කරන්න බෑ කියලා ඔන්න ප්‍රශ්නයක්, ගැටලුවක් ඉදිරිපත් කරනවා. ඉතින් මෙච්චර වෙලාවක් පොඩි දරුවෝ ඉදිරිපත් කරේ ප්‍රකාශන විතරයි, තමුන්ගේ අත්දැකීම. අන්න වැඩිහිටියේ පටලවගෙන ඉතින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා, මොකද්ද මේ හිත එක්තැන් කරන්න බෑ කියලා. ඉතින් ඒ වෙනුවට මෙන්න මේ දරුවෝ ඉදිරිපත් කරපු වාර්තා කියවලා බැලුවොත් ඒ හැම එකකම තියෙන්නේ මගේ හිත හිතවිල්ලකට ගියා, ඒක මම දැනගත්තා. මගේ හිත සද්දයකට ගියා, ඒක මම දැනගත්තා. මගේ හිත හුස්මට ආවා, ඒක මම දැනගත්තා. මගේ හිත කකුලේ වේදනාවකට ගියා, ඒක මම දැනගත්තා. ඔහොම කිව්වට පස්සේ ඔය එකක්වත් බාධා නෙමෙයි. ඒ වෙනුවට කිව්වොත් අන්න හිත නම් එක්තන් කරන්නම බෑ, එක විදියක තියාගෙන ඉන්නම බෑ කියලා. අන්න ඉතින් ඒ කතාවම ඒ කරන වැඩේට එරෙහි වෙලා එනවා. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවක්, ওই විදිහේ උත්සාහයක් තමයි දරන්නේ. ඉතින් එහෙම දරන්න අපේ සහයට එන්නේ බොහොම සරල දෙයක්. සරලත්වයේ තුලින් තමයි මේක අපිට අත්දකින්න පුළුවන්. යම්කිසි වැඩක් කරනකොට ඒ වැඩේ කොයි ආකාරයෙන් සිද්ධ විය යුතුද, මොකද්ද මෙතෙන්ට සුදුසු වැඩේ කියලා අන්න පැහැදිලි කිරීමක් තමයි තියෙන්නේ, කල්පනා කිරීමක් තමයි තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට අර සාමාන්‍ය දැනීමත් එක්ක යන වැඩක් තමයි තියෙන්නේ. දැන් අපි හිතමු, දැන් ඔන්න පහුගිය දවස්වල අන්න පිරිසක් එනවා, මොකක් සඳහාද? මෙන්න මේ රාජ්‍ය සේවයට එකතු වෙච්ච යම්කිසි උපාධිධාරීන් පිරිසක්. ඉතින් මේ පිරිස දවස ගානේ ඔන්න 30 දෙනෙක් විතර නිස්සාරණ වනයේට ඇවිල්ලා මෙන්න මේ යම්කිසි පුහුණුවක් සඳහා එවලා. ඉතින් දවසට 30 දෙනෙක් එනවා, එක අලුත් අලුත් කණ්ඩායම් තමයි දවස ගාන එන්නේ. අන්න එක දවසකට මෙහෙට එවලා. ඉතින් මේ පිරිස එන්නේ මොන වගේ අදහසකින්ද කියලා හිතලා බලන්න. මේගොල්ලෝ එන්නේ අන්න අර තමුන්ගේ පුහුණුව අවසන් කිරීම සඳහා. මෙන්න මේ යන්න කිව්ව හින්දා එනවා, යන්න කිව්ව හින්දා එනවා. ඉතින් ඒගොල්ලෝ මේ මොකට එනවාද, මොනවා කරන්න එනවාද කියලා එහෙම අදහසක් නැහැ මේගොල්ලන්ට. ඉතින් ඔන්න කඩාගෙන බිඳගෙන එනවා. ඉතින් ඇවිල්ලා ඉතින් වාඩි වෙනවා අර හරක් රාලක් දකගෙන ආවාගේ ඇවිල්ලා වාඩි වෙනවා. ඉතින් වාඩි වුණාම අපි ප්‍රසන්ටේෂන් එකක් දී කරගෙන අරගෙන මෙන්න මේක තමයි වැඩේ, මෙන්න පියවර පළවෙනි පියවර, මෙන්න දියණි පියවර, මේ ස්ලයිඩ් එක මෙහෙමයි මෙන්න මේ විදියට කියලා ලොකු ප්‍රසන්ටේෂන් එකක් කරාට ඒක ඒ පිරිසගේ ඔළුවට යන්නේ නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් වතුර ටිකක් එහෙම බිව්වද කියලා ඇහුවොත්, ඊට පස්සේ චූ බරක් එහෙම තියෙනවද ගිහිල්ලා ටොයිලට් එකට ගිහිල්ලා එනවද කියලා ඇහුවොත් අන්න මේ පිරිසට වෙනම විදිහේ දෙයක් තමයි මතුවලා එන්නේ. ඉතින් ඒ විදිහට බරක් කොළුවේ තියාගෙන ඉන්න කෙනෙක්ට බණ කිව්වා කියලා කොච්චර කිව්වත් ඉතින් වැඩක් නැහැ. එහෙම දෙයක් පණිවිඩයක් ගන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් අන්න පොඩි විවේකයක් ගන්න, මොන ටිකක් හොද ගන්න, වතුර ටිකක් බොන්න, ගිහිල්ලා වොෂ්රූම් එකකට ගිහිල්ලා එන්න, ඇවිල්ලා පොඩ්ඩක් විවේකීව වාඩි වෙන්න, විවේකීව වාඩි වෙන්න. දැන් මේ කොහේ ඉඳලාද ආවේ, කොහේ ඉඳලාද ආවේ, මොකද්ද දැන් මේ දවස්වල දැන් රස්සාව ලැබිලා සතුටුද කියලා අන්න එහෙම පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් අරගෙන මේ මනුස්සයාට යම් කිසි සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් අන්න එතකොට අපිට පුළුවනි මේ පණිවිඩය දෙන්න. එතකොට අපිට පුළුවන් මේ පණිවිඩය දෙන්න. ඉතින් ඒ ක්‍රමය කියන එක ඉතින් ඔය විශේෂයෙන් මේ අපිට රිසර්ච් කරලා හොයාගන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒ වෙනුවට අන්න සාමාන්‍යයෙන් බැලුවාම මේ සාමාන්‍ය දැනීම කියන දෙයක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් එහෙම එන කෙනෙක්ට, එහෙම සම්බන්ධ වෙන කෙනෙක්ට, හරි එහෙනම් දැන් අපි පොඩ්ඩක් දැන් විවේකයිනේ, දැන් ප්‍රශ්නයක් ගැටලුවක් නැහැනේ. ඒ වෙන දැන් එහෙනම් අපි පොඩ්ඩක් වාඩි වෙලා ඉමු. දැන් අපි පොඩ්ඩක් විවේකයෙන් වාඩි වෙලා ඉමු. වාඩි වෙලා නිකන් වාඩි වෙලා ඉන්නවා කියන හැඟීමත් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මොකද දැනෙන්නේ කියලා බලන්න කියලා කිව්වොත් අන්න අමුතුම විදිහේ පණිවිඩයක් යනවා. අර විදිහේ ප්‍රසන්ටේෂන් එකක් දිගහැරියට වැඩිය බොහොම සරලත්වය තුලින් පණිවිඩයක් යනවා. ඉතින් අපි ඔන්න ඔය පටලව ගන්න ක්‍රමේ. ඉතින් ඕක ඉතින් කරලා කරලාම තමයි ඉතින් ටිකෙන් ටික තේරුම් ගන්න ඕනේ. අපි අර විදිහට උගන්නන්න ගියත් අපි දැනගත යුතු දේ තමයි සතිපාසල් කරන කට්ටිය නොයෙකුත් පිරිස ඉන්නවනේ මෙතන එකතු වෙලා. එතකොට මේක මේ බොහොම සරලව නිකන් මේ කතා බහ ගල්ලා මේ පණිවිඩය දෙන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම නැතුව අර පොයින්ට් වයිස් ගිහිල්ලා ලොකු තියරි ඇද බෑවට ඒක ගොඩක් වෙලාවට කමියුනිකේට් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි අපේම ලෝකෙක අපේම රාමුවක හිර වෙලා අපි මොකක් හරි කතාවක් කරනවා. අහන මනුස්සයත් එයාගේ වෙනම රාමුවක හිර වෙලා ඒක අහගෙන ඉන්නවා. ඉතින් ওই දෙක අතර ලින්ක් එකක්, ඔය දෙක අතර කමියුනිකේෂන් එකක් ඇති වෙයි කියලා හිතන්න බෑ. ඊළඟ වාඩි වෙන්න ගියත් විවේකීව පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා කියන අදහස තමයි තියෙන්නේ. ඒ වෙනුවට විනාඩි 10ක් හරියට වාඩි වෙලා ඉන්නෝනේ මෙන්න මේ ඉරියව්වෙන් මේ ඉන්නෝනේ කොන්ද එහෙම ඇද කරන්න බෑ කියලා කිව්වොත් අනේ එතනත් පැටල වෙනවා. මේ අපේ පස්ස ඉස්සර කාලෙක මහත්තයෙක් ඉඳියා මෙන්න මෙතන මීත්‍රිගල සතිපාසල උදව් වෙන්න ආපු කෙනෙක්. එයා ගිහිල්ලා ළමයින්ගේ කොන්දු කෙලින් කරනවා. මේ ඔහොම වැඩිලා හරියන්නේ නැහැ පුතේ, මේ මේ වැඩිලා ඉන්නකොට හරියට වැඩිලා ඉන්න ඕනි කියලා අර උජුං කායන් පණිදාය වගේ අන්න ඉතින් කය කෙලින් කරන්න යනවා මෙයා. අර වොන්දට ඉන්න ළමයි වාඩි වෙලා විවේකී වෙන ළමයි ගිහිල්ලා කොන්දෙන් අල්ල කෙලින් කරනවා. ඉතින් ඔය ගානට අපි පටලව ගන්නවා. නමුත් අර සරලත්වය තුලින් මේ පණිවිඩය දෙන්න උත්සාහ කරොත් අමුතුම විදිහක ඒ පණිවිඩය ගලා යාමක්, ඒ දිශාවට යොමු වීමක් අපිට ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කොහොම ලබා ගන්න පුළුවන් දැනීමක්ද, කොයි විදිහට කරගන්න පුළුවන් වැඩක්ද කියන එක නම් ඉතින් පැහැදිලි කරන්න අමාරුයි. ඉතින් වෙට එක හිතෙනවා මේක මේ සාමාන්‍ය දැනීම කියන එක ඉතින් උප්පත්තියෙන් ආපු එකක්ද, තියෙන එකකට තියෙනවා නැති එකකට නැහැ කියලා එහෙම දෙයක්ද කියලත් හිතෙන තත්ත්වයක් තියෙනවා. නමුත් අනේ ටිකෙන් ටික මේ වගේ ප්‍රතිපදාවක් වඩනකොට අන්න කලින්ට වැඩිය යම් කිසි තේරුම් බේරුම් ගතියක් ගැළපිලා එන්න පුළුවන්. කලින්ට වැඩිය යම් කිසි පමණකට දැන් මට වැඩක් කරගන්න ඕනේ විදිය තේරෙනවා. අර විදියට වෙන ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන ඉන්න මනුස්සයෙක්ට බණක් කියලා නැත්තම් යම් කිසි දෙයක් උගන්වන්න උත්සාහ කළා වැඩක් නැහැ. ඒ වෙනුවට බලන්න මෙන්න මේ මනුස්සයාගේ මොන වගේ මානසිකත්වකින්ද ඉන්නේ. ඒ වගේ කෙනෙක්ට කොයි විදිහටද අපිට සරලත්වය තුලින් මෙන්න මේ පණිවිඩය දෙන්න පුළුවන් කියලා බලන්න දරන්න තියෙන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා ටිකෙන් ටික යම් කිසි විදිහක උත්සාහ කරලා බලමු. ඉතින් ඒ වගේ උත්සාහයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් අපි ස්වාමීන් වහන්සේ ආමගින් උදයක් දැන් ඇවිල්ලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ එහෙනම් අපි ප්‍රශ්න උත්තර වැඩසටහනට යොමුමු. එහෙමනම් අපිට පළවෙනි චමත් අතුස්සල තිබුණා. අපිට ලිඛිත ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා හතරක් විතර. නමුත් එකක් ඒවලා තිබ්බ ගිය සතියේ සිංගින් බෝල් එක ගැන. මං හිතන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වු අපිට ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා. මුලින්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙන මං ආපු විදිහට මේ ආපු පිළිවෙලට අහන්නම්. පලින් ප්‍රශ්නේ අහලා තියෙන සිංගින් බෝල් එක ගැන ලොකු ස්වාමීන් වහන්සේක දසක කිව්ව සිංගින් බෝල් එක කීම ගැන පොඩ්ඩක් කියලා දෙන්නත් කියලා. නමුත් එයා මෙතන නැති නිසා මම ඒ ප්‍රශ්නේ ස්කිප් කරලා එන සතියට දාන්න දෙන්න කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? මම ඒ ප්‍රශ්නේ අහපු කෙනා අද මෙතන නැහැ. ඉෂා කිව්වා ඉන්නවනම් අත උස්සන්න.
හරි කමන්නේ, කොහොම හරි කමන්නේ, යන් ඉස්සරහට.
එහෙම එහෙමනම් චමත් මල්ලිත් හිටියා දැන් මෙච්චරලා අවුරුදු 20යි කියලා කිව්වෙක් කෙනා. මම හිතන්නේ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. ඒ නිසා එයාගේ ප්‍රශ්නේ මම ස්කිප් කරන්නම්. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නම්. ගරුතර ස්වාමීන් වහන්සේකින් අවසරයි. ඔබ වහන්සේ මට දුන් උපදෙස් අනුව මම ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. උඩුබැලි අතට ඉඳන් භාවනා කරන එක අතෑරියේ නැහැ. රෑ මැද අවදි වුණාම හිතට එන කරදර ගැන ලත වෙමින් ඉන්නේ නැතුව භාවනාවට සිත යොමු කරනවා. ඊට අමතරව දවසේ අනික් වේලාවල් වල ඉඳගෙන භාවනා කරනවා. මුල් දින ඉඳගෙන භාවනා කරන විට හුස්ම සහ ඇඟ නොදෙනී යනවා වගේ දැනුණා. ස්වල්ප වේලාවකින් වම් වැලමිටෙන් පටන් අරගෙන ශබ්දයකුත් සමග අකුණු ගැහුවා වගේ එලියක් හිස සහ මුළු ඇඟ පුරාම ගමන් කළාසේ දැනුණා. මම එකවරම තිගැස්සුණා. හිත එකලස් කරගත්ත නොහැකිව ඒ ලෙසම වාඩි වී ටික වේලාවක් ඉඳගෙන භාවනාව නිම කෙරුවා. දවසක් අතහැරලා ආපහු භාවනා කරන්න පටන් ගත්තා. දැන් මම පැයක් පමණ වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාස ගැන හිත යොමා භාවනා කරනවා. වාඩි වී ලොකු හුස්ම හතරක් ගන්නවත් සමග හුස්ම නොදැනී යනවා. ශරීරය නොදැනී යන්නේ ඊට වඩා ටික වේලාවක් ගත වෙනවා. හුස්මේ වෙනස්වීම් දිහා අවධානයෙන් බලන් ඉන්නවා. උඩුතලයේ වම් පැත්තේත් වම් නාසයේ සමේ මතුපිටත් කසනවා වගේත් දකුණු කකුලේ මහපටැඟිල්ල මුල නාඩි වැටෙනවා වගේත් දැනුණා. ශරීරයේ තැන තැන රිදුම් දැනුණා. ඒ තැන්වලට අවධානය යොමු කළ විට ඒවා නැතිව යනවා. සමහර විට ශරීරයේ තුලින් හිස් සිහින් හඬ මාත්‍ර ඇහෙනවා. ඊට අමතරව රැහැයියෝ හඬනවා වගේ නමුත් බොහෝම හීන් හඬක්සේ සෑහෙන වෙලාවක් ඇහුණා. මම දවසේ සෑම දෙයක්ම අවධානයෙන් කරන්න වීරිය ගන්නවා. ආහාර ගන්නා විට එහි සිනිඳු බව, රළු බව, රසයේ වෙනස්වීම්, වෙනස් පාට, හපන විට ඇසෙන ශබ්ද වෙනස්වීම්, කුඩා ලොකු විවිධ හැඩයන් ඇති බව වටහා ගන්නවා. රූපවාහිනිය දුරකථන වලට හිස නොයොදා කෑමට පමණක් සිත යොදනවා. ව්‍යායාම පිණිස ඇවිදින විට පොළවේ උස් පහත් තැන්, කැඩුණු තැන්, දිය කඩිකි හිම මිදී ලිස්සන තැන්, අලුත් හිම, සත්ව මල පහ ගැන අවධානයෙන් ගමන් කරනවා. කෑම පිසින විටද, පඩි බහින විටද සතිමත් වෙනවා. මට තේරුණා මා දිහා සමහර අවස්ථාවලදී විචාරාත්මකව බලනවා කියලා. වෙන කෙනෙකුට උපදෙස් දෙනවාසේ මටම උපදෙස් දෙනවාසේ හැඟෙනවා. මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට බොහෝම යටහත් පහත් ආයාචනය කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි, එතකොට දැන් අර මේ තියුණා අඩුපාඩු හදාගෙන තියෙනවා. මොකද අර නිදිය ගත්ත ඉරියව්වකනේ කලින් ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ අපහසුතාවයල් තියෙනවා, ඔය කයේ අපහසුතාවයල් තියෙනවා. ඉතින් ඒවා අපිට එකපාරට බෑ දවසෙන් දෙකෙන් හදාගන්න. නමුත් කාලයක් තිස්සේ කරගෙන යනකොට අපිට මේ කයවට ගැළපිලා එනවා කියලා දකින්න පුළුවන්. ඉතින් මේ වැඩේට බහිනකොට ඔය විදිහේ ඉරියව් පුරුදු කරපු කට්ටිය නෙමෙයිනේ ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට ඒ තියෙන ඉරියව් අපිට හුරු නැහැ. ඒ ආසන අපිට හුරු නැහැ. නමුත් අන්න ටිකෙන් ටික උත්සාහවත් වෙනකොට එකක් අර ඒ ආසනේ ඉන්න මේ කය එකට හුරු වෙනවා. ඒ විදිය දෙයක් අර දකින්න පුළුවන්. ඒ හින්දා ඉතින් පහසුවෙන් වාඩි වෙන්න, පහසු විදියක වාඩි වෙන්න. මෙන්න මේ අර සුඛාසනය කියලා තියෙන්නේ. අන්න ඒ වගේ ආසනයක වාඩි වෙලා, එහෙම නැත්නම් පොඩි බංකුවක් හරි තියාගෙන වාඩි වෙලා මේ වැඩේ කොහෙන් හරි පටන් ගන්න එපැයි. ඉතින් නිදියගෙන ඉන්න ඉරියව්වෙන් හරි මේක පටන් ගන්න එපා. එහෙම පටන් ගත්තට පස්සේ ටිකෙන් ටික ආසන හදා ගන්න පුළුවන්. ඒ කයේ පහසු හදා ගන්න පුළුවන්. ඒවා හුරු වෙලා එනවා. ඊළඟට අර ව්‍යායාම තියෙනවා යම්කිසි. ඒ ව්‍යායාම ටිකක් කරාම සාමාන්‍යයෙන් ඔය සුඛාසනේ වගේ පහසුවෙන් ඉන්න පුළුවන් ව්‍යායාම තියෙනවා. ඒ තත්ත්වයට තමුන්ගේ කයේ පහසු හදා ගන්න පුළුවන්. ක්‍රම තියෙනවා. ඉතින් ඒවා ඉතින් දවසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි, ටිකක් කරගෙන යන විද්‍යාවක්. ඉතින් කාලයත් එක්ක ඉතින් කෙනෙක් හිතුවත් මුලින්ම බද්ධ පරියන්ගේ ගහලාම පටන් ගන්න ඕනේ කියලා, ඉතින් මොකද වෙන්නේ, අර වරක තුලින්ම වැඩේ කැඩලා යනවා. අරක තුලින්ම යම්කිසි විපතක් ගැලපිලා එනවා. අර විදිහට අමුඩයක් ගහ ගැනීම තුලින්ම මේ වැඩේ එපා වෙනවා. ඒ වෙනුවට අර විවේකී හොයාගෙන, ඒ පහසු හොයාගෙන, ඒ විදිහට ටිකෙන් ටික දරන උත්සාහයක්. මේක මේ සෑහෙන දුරක් ආපු ගමනන්නේ. ඉතින් මේ දවසෙන් දෙකෙන් ඉවර කරන්න යන්න එපා. ඒ වෙනුවට අන්න කාලයක් තිස්සේ ටිකෙන් ටික එමීට එමීට කරමු. අදිස්සියක් වෙන්න ඕනේ නැහැ. මෙතන මේ කට්ටිය 35ක් විතර ඉන්නවනේ. ඉතින් ඔක්කොම අතහැරලා එකපාරට නිවන් යන්න යන්නත් එපා. ඒ වෙනුවට මේ ඉතින් හිමීට හිමීට යන්, පියවරෙන් පියවර යන්. ඉතින් එහෙම යනකොට ඔය විදිහට ටිකෙන් ටික තමුන්ගේ ඒරියාවේ පහසුව හදාගන්න පුළුවන්. සාමාන්‍ය ඔය බද්ධ පරයන්ක වගේ වාඩි වෙන කෙනෙක්ට අනර කකුලේ දෙපැත්ත බිම ගෑවෙන තරමට මේ ඒ ඉරියව්ව හැදිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වාඩි වෙන්න බෑ. සාමාන්‍ය ඔය බිම වාඩි වුණාම කකුල් දෙක නිකන් අහස දිහාවට දික් වෙලා තියෙන කෙනෙක්ට බද්ධ පරියන්ක වාඩි වෙනවා කියන එක ටිකක් අපහසුයි. කය සුදුසු නැහැ. අනේ විදිහට ටිකෙන් ටික ඉතින් අපිට ක්‍රමානුකූලව මේ කයත් හදාගෙන ඒ අනුව ප්‍රතිපදාවකුත් වඩාගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේ වார்த்தාව ගත්තොත් බොහොම අර නිදිය ගන්න තැනින් පටන් ගත්ත හින්දාද කොහෙද මන් දන්නේ, මුළු දවස පුරාම සතිමත් වීමක් දිහාවට හොඳට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒකටම තමයි අර වාඩි වීලා කරන ප්‍රතිපදාව, පරයංග භාවනාව කරන ප්‍රතිපදාවත් හේතු වෙලා තියෙන්නේ. අන්න ඒකට තමයි. ඉතින් මේ වார்த்தාවේ කොටස අහන්න හරිම සතුටුයි. මොකද්ද අන දවස පුරාවටම මේ ප්‍රතිපදාවක හික්මෙන්න උත්සාහයක් දරලා තියෙනවා. දවස පුරාවට සිහිය පීඩගෙන වැඩ කටයුතු කරන්න උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් එහෙම සිහිය පීඩගෙන ඉන්න කෙනෙක් තේරෙනවා අන්න දේවල් මතුවෙලා එනවා. විදුලි කොටනවා වගේ මතුවෙලා එනවා. නොයෙකුත් දේවල් මතුවෙලා එනවා. හුස්ම දැනෙනවා ටික වෙලාවකට. අන්න හුස්ම තව වෙලාවකට නොදැනී යනවා. විදුලි කොටනවා, විදුලි නැති වෙලා යනවා. ඔය විදිහට දකින්න පුළුවන්. උපදෙස් දෙනවා, උපදෙස් දෙන්නේ නැහැ. ඔය විදිහට දකින්න පුළුවන්. ඔන්න ඔය අන්ත දෙකට අහු වෙන්න එපා කියලා තමයි අර බුදුරජාණන් වහන්සේ අතන කියන්නේ. මොකද්ද? දෙයක් ස්ථිරව තියනවා කියලා අරගන්න යන්නත් එපා. ඒ වගේම දෙයක් ස්ථිර කිසිම දෙයක් නැහැ කියලා අරගෙන යන්නත් එපා. ඒ වෙනුවට මේ ඇති වෙන ස්වභාවය දකිනකොට අපිට නැහැ කියන අදහස නැති වෙලා යනවා. නැති වෙන ස්වභාවය දකිනකොට ස්ථිරව තියනවා කියන අදහස නැති වෙලා යනවා. ඔන්න ඒ විදිහට ඔය දෙක අතර බැලන්ස් එකක් හොයාගන්න තමයි තියෙන්නේ. ඒක මිතින් මම කිව්වොත් මේක තමයි හරිම බැලන්ස් එක කියලා ඒක මම කියපු මෝඩ කතාවක් වෙනවා. ඒ වෙනුවට අන්න තම තමන්ගේ බැලන්ස් එක තම තමන් හොයාගන්න. තම තමන් ඉන්න විදිහට තම තමන්ගේ ක්‍රමේ මතු කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා කාලයක් තිස්සේ උත්සාහ කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික කටයුතු කරනකොට අන්න ගැළපිලා එනවා. මේ විදිහට කරොත් පහසුයි. මෙන්න මේ මේවා තමයි මම අල්ලගෙන තියෙන්නේ. මෙන්න මේ මේවල් තමයි මට බාධාවට හිටින්නේ කියලා අන්න ටිකෙන් ටික දකින්න පුළුවන්. ඒ විදිහට මාර්ගයක් විවර කරගන්න පුළුවන්. අර තමුන්ට අය අදාළ පුද්ගලයාට සුදුසු නිවන් දොර ටිකෙන් ටික විවෘත වෙලා එනවා. නිවන් මාර්ගයක් ටිකෙන් ටික විවෘත වෙලා එනවා. ඉතින් ඒ සඳහා කරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ සඳහා උත්සාහ කරනකොට ඔය දැන් ඔය සිහිය පීඩගෙන දවසේ වැඩ කටයුතු කරන එක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ හරිම අමුතු විදිහේ ලස්සන විදිහේ උපමාවක් තියෙනවා. මොකක්ද එතන කියන්නේ? මෙන්න මේ කෙනෙක් වන ලැහැබකට පිවිසෙනවා. මේ තැනත්තා ඔය කැලෑවකට කොහෙට රින්ග ගන්නවා. කැලෑවට රින්ගල බලනකොට මේ තැනත්තට පේනවා මේ මම රින්ග ගත්ත වන ලැහැබේ ඉදිරියෙනුත් කටු, දෙපැත්තෙනුත් කටු, උඩිනුත් කටු, යටිනුත් කටු, මේ හතර දිසාවෙන්ම තියෙන හැම පැත්තෙම කටුම තමයි තියෙන්නේ කියලා මේ තැනැත්තට දක්නට ලැබෙනවා. ඉතින් මෙහෙම දැකපු තැනැත්තෙක් මොකද කරන්නේ? අන්න බොහොම අර පරිස්සමෙන් බොහොම හෙමිහිට අන්න රිවර්ස් ගියර් එකට දාගෙන හෙමිහිට 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 මෙන්න මේ කටු ගාල පටලෝ ගන්නේ නැතුව, මේ කටු ඇන ගන්නේ නැතුව එළියට එනවා කියලා සඳහන් කරනවා. එළියට එනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ මේ හික්මීම කරන්න කියලා සඳහන් කරනවා. ඉතින් ওই විදිහට පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අන්න විදිහ ගිහිල්ලා බැලුවාම හැමතැනම කටු. ඉතින් මොකද කරන්නේ? ඉදිරියට යන්නත් බෑ, පැත්තවලට යන්නත් බෑ. අන්න රිවර්ස් ගියර් එකට දාගෙන එනවා. මොකක් සඳහාද? අන්න අර කටු වලින් බේරෙන්න. ඉතින් ওই TV රේඩියෝ ඔය තියෙන කටු තමයි තියෙන්නේ. කටු පඳුරු වගේ දේවල් තමයි ඒවා. අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ කටු වලින් බේරෙමින් යන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. කටු වලින් ගැලවෙමින් යන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසාද කොහෙද අපි සමහර වෙලාවට ওই පොඩි දරුවන්ට කියනවා ඉදිරියට නේ දැන් හැමදාම සක්මන් කරන්නේ. ඉදිරියට ගිහිල්ලා හැරිලා එන එකනේ කරන්නේ. ඉතින් ඒ වෙනුවට පොඩ්ඩක් පිටිපස්සට ඇවිදලා බලන්නකෝ දවසක කියලා කියනවා. ඉතින් පොඩි කට්ටියට ඔයගේ දෙයක් කිව්වම හරි උනන්දුයි. ඉතින් මොකද ගන්න ඉදිරියට ඇවිදින එක පැත්තක තියලා පිටිපස්සටම ඇවිදින්න ගන්නවා. ඒ ඇවිදලා එකෙක් වැටිලා තියුණා දවසක්, අයියෝ මා වැටුණානි කියලාත් කියලා තියුණා. ඉතින් ওই විදිහේ වැඩක් තමයි තියෙන්නේ. ටිකෙන් ටික උත්සාහ කරලා බලන්න කියලා අපි කියමු ඉතින්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමීන් වහන්ස, පරයන්කේ අත්දැකීම මෙසේ වාර්තා කරමි. වාඩි වූ සැනින් ඉරියව්ව විසින්ම කයේ සමබරතාව සකසා ගන්නා ආකාරය දැනේ. එනම් හිස හා කය එනම් හිස හා කඳ ඍජුව වඩා ඍජුව පිහිටයි. ඇකිලී ඇති උරහිස් දිගහැරී යයි. මදක් ඒ මදක් එසවී තිබුණු ධනිහිස් ක්‍රමයෙන් පොළොවට පතිත වේ. පිරි ඇති උදරයේ අපහසුතාවය නොදැනී යයි. දැන් කය පහසුවෙන් සැහැල්වෙන් සූදානම්ව සිටී. හිතේ කතාව සහ සිතුවිලිද ක්‍රමයෙන් කෙටි වී හා අඩු වී ගොස්ය. දැන් හිතද තැම්පත්ය, නිදහස්ය. පැයක පර්යන්කේ පුරාවට ඉඳහිට දැනෙන හිස කඩා වැටීමක් හෝ දිග හුස්ම රැල්ලක් පමණක් පවතී. විටින් විට පරයන්කේ ගත කරන කෙනෙක් දැනේ. එය හැරෙන විට අතරමැද කාලය ගැන අදහසක් නැති බව දනී. සමහර දිනක පැයක කාලය හමාර වීමට ප්‍රථම පවතින තත්වයේදී සමාවෙන්න සමහර දිනක පැයක කාලය හමාර වීමට ප්‍රථම පවතින තත්වයෙන් මිදී යයි. පරයන්කය අවසන් කර නැගිටි. කය හා සිත සැහැල්ලුය, ප්‍රබෝධමත්ය. ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව. තෙරුවන් සරණයි.
හොඳයි, දැන් ඔය මේ මේ ඔය විදිහට අර නිකන් ස්ලිප් වීමක්, ටයිම් එක ස්ලිප් වීමක් අත්දකිනකොට ඕක අමුතුම විදිහේ දෙයක් තමයි අපිට මුලින් ඉදිරිපත් වෙන්නේ. අපි නිකන් පැටලුණා වැරදුනා විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. ඉන්දියා කියලා යම් කිසි ස්වරූපයක් නැති වුණාම අපි ඒක වැරදුනා පැටලුණා ආකාරයට තමයි ගන්නෙ. නමුත් අනේ ටිකෙන් ටික ටිකෙන් ටික උත්සාහ කරනකොට තේරෙනවා මෙන්න මේ මතකෙට ගියා කියන්නේම එතනම කටුවක් තමයි. මතකෙට ගියා කියන්නේම එතන අපි අසුවීමක් තියෙනවා. ඒකයි මම අර ධර්මදේශනාවේදී කියන්න උත්සාහ කරේ. අපි නොදන්න පුද්ගලයෝ පිළිබඳ රාගයක් අපිට ප්‍රහාණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ පිළිබඳ එහෙම බැඳීමක් අපිට නැහැ. දන්න ඔය ළඟල්පාත ඉන්න උන් ටිකෙන් තමයි ගැටලුව තියෙන්නේ. ඊළඟට නොදන්න දේවල් පිළිබඳ, වෙන ලෝකයේ රටවල්වල තියෙන වස්සු සම්භාර පිළිබඳ තණ්හාවක් අපේ හිතේ නැහැ. ඒ වෙනුවට අන්න මේ තමන් එකතු කරගත්ත ටිකේ පිළිබඳ දෙයක් තමයි තියෙන්නේ. ඊළඟට වටපිටාවේ ළඟපාතේ ඉන්න මිනිස්සු පිළිබඳ තමයි තරහ ඇති වෙන්නේ. එහෙම නැතුව මේ වෙන රටක ඉන්න මිනිස්සු පිළිබඳ දන්නේ නැති කෙනෙක් පිළිබඳ තරහක් ඇති වෙන්නේ නැහැ. ඔන්නෝම මේ ලං කරගත්ත ටිකෙන් තමයි අවුල තියෙන්නේ. ඉතින් මතකය කියන්නේ ඔන්න ඔය කටුව තමයි. දැන් තාරා මොන හරි වචනයක් කිව්වහම බලන්නකෝ, සමහර විට මුළු ජීවිත කාලෙම ඕක මතක තියාගෙන දෙන්නම් උඹට වැඩේ කියලා හිතාගෙන අවුරුදු 10 15ට පස්සේ අන්න රිටර්න් එකක් දෙන මිනිස්සු පවා ඉන්නවනේ. එතකොට කොච්චර දුරකට ස්ථිර මතකයකට ගිහිල්ලාද? ඉතින් බලන්න අන්න ඒ වෙනුවට අමතක වෙන තරමට හොඳයි, නොදන්න තරමට හොඳයි. කාලේ ගත වෙනවා කියන එක නොදැනෙන තරමට හොඳයි. ටිකෙන් ටික ටිකෙන් ටික ඔන්න ඔය දේ පුරුදු කරනකොට තේරෙනවා මෙන්න මේ කියන தත්ත්වය අපිට එදිනෙදා ජීවිතේටත් ගැලපිලා එනවා. මොකද්ද? හරියට නිකන් අර ලිහිසි තෙල් දැම්මා වගේ, අර කලින් නිකන් කිසිම පහසුවක් නැතුව ඇදි ඇදි ගියපු ජීවිතේ, ඇදි ඇදි ගියපු කාලේ දැන් නිකන් අර ලිහිසි තෙලක් දැම්මා වගේ ටිකෙන් ටික නොදැනුවත්ම ගලවම ගලාගෙන යනවා කියලා අත්දකින්න පුළුවන්. අනම් මනම් කටු අල්ල ගන්න ස්වරූපේ ටිකෙන් ටික අඩු වෙනවා කියලා අත්දකින්න පුළුවන්. ඔන්න වෙනස තමයි අපි ඇති කරගන්න හදන්නේ. ඉතින් තේරුම් ගත යුතු තමයි මතකෙට ගියා නම් එතනම ඒකම කටුවක් තමයි. ඒකින්ද මතක නැති වෙන එක හොඳයි. ඊළඟට යම් කිසි දෙයක් පිළිබඳ අපේ ආසාවක් තියෙනවා නම් ඒකම කටුවක් තමයි. ඉතින් ඒකින්ද දේවල් ආසාවල් නැති වෙන එක හොඳයි. ඔන්න ඔය විදිහට ටිකෙන් ටික උත්සාහවත් වෙන්න, ටිකෙන් ටික කටයුතු කරන්න. එතකොට තේරෙනවා මෙන්න මේ පරයන්කේ පහසුවෙන් ගෙවෙන කාලේ මොන වුණාද දන්නේ නැහැ කියන தත්ත්වේ ටිකෙන් ටික එදිනදා ජීවිතයටත් ගැලපිලා එනවා. දවස් 2-3 ගෙවෙනවා. දැන් බලන්න මේ 2000 21 පෙබරවාරි මාසෙත් මැද හරියක් ගිහිල්ලානේ. මම තාම මේ හිතයිදී 2021 පටන් ගත්තා වගේ කියලා. බලනකොට මාස එකමාරකුත් ගිහිල්ලා. ඉතින් ඔහොම තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි ඕකෙන් අදහස් කරන්නේ අර වැඩ රාජකාරි හින්දා ඔක්කොම තියෙනේ ඔක්කොම අල්ලගෙන ඉඳීම තුලිනුත් කාලය ගත වෙනවානේ. එහෙම දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අපි විවේකීව ඉන්නවා. විවේකීව වැඩ කටයුතු කරනවා. ඒ කරන අතරේ නොදැනුවත්වම දවසින් දවස ගෙවිලා යන ස්වරූපයක්, ඉබේම ගෙවෙන ස්වරූපයක්, අර කලින් වගේ ලිහිසි ද්‍රව්‍ය නැතුව ගියපු ගමන වෙනුවට අන්න යම්කිසි ලිහිසි ද්‍රව්‍ය සහිතව යන ගමනක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් එවැනි වූයේ මාර්ගයකට තමයි ඔය යොමු වෙලා ඉන්නේ. ඕකම නැවත නැවත හුරු කරන්න, ඔය තත්ත්වෙම අර තමුන්ගේ දිනදා ජීවිතේදීත් ලං කරගන්න පුළුවන්ද බලන්න. එතකොට තේරේ දන්නේව නැතුව සති මාස ගණන් ගෙවිලා යනවා කියලා. ඉතින් එවැනි වූ ගෙවීමක් සඳහා අපි කියමු උත්සාහ කරන්න කියන.
තේරුම් ගන්න සෝනාස අපිට ලිඛිත ප්‍රශ්න ඉපමණයි. අර කවුද චමත් මල්ලිව අවිල්ලත් තිබුණා. දැන් මම දැක්ක මේ ලොග් වෙලා ඉන්නවා. ඔයගේ ප්‍රශ්න අපි කියෙව්වේ නැහැ. ඔයාලටම අහගන්න අහන්න ඕනේ ඉඳලා අපි අතොස්සල තියෙන කට්ටියට දැන් අවස්ථාව දෙන්න කියලා හිතුවේ. ස්වාමීන් වහන්සේට ඒක දිග රිපෝට් එකක් කියවන්නද එහෙම නැත්නම් මල්ලිට අහන්න ඕන නම්
චමත්ට දෙන්නකෝ. අවුරුදු 20යි කිව්වා නේද?
ඕ එයා තමයි ඉස්සෙල්ලමත් ඉස්සු. ඊට පස්සේ රජික, ඊට පස්සේ මහේෂයට දිනුෂා. මන් දන්නේ ඔක්කොටම පුළුවන් වේද කියලා. උදේ
කමනේ අපිට අද ඉතින් වෙලා තියෙන අවුලක් නැහැ, ගැටලුවක්
නැහැ. එහෙනම් චමත් වගේ ප්‍රශ්න ඉස්සලා ඔයා අත උස්සපු නිසා
අපි චමත්ට කියමු කෙටියෙන් ඉදිරිපත් කරන්න කියලා. එතකොට හරි
චමත්ගේ ප්‍රශ්න කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන් දන්න පිටු දෙකක් විතර එකක් ලියලවලා තිබුණේ. මල්ලි වලට පුළුවන් නම් කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම්
එහෙනවද?
ඒ ඔහෙනම
මම අර අලුතෙන් වාර්තාවක් ලිව්ව ඒක ඉදිරිපත් කර ගමන්නේ
නෑ නේද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔකේ.
මම ආධුනික යෝගාවචරයේ සක්මන් භාවනාව සිමෙන්ති ගල්වැල්ලු මන්තිරෝක කරපු මේ සක්මනේදී යටිපතුලට දෙන දේවල් වලට අවධානය යොමු කළා. මහපාරට ගොඩක්ම ළඟින් සක්මන් පතේ තිබුණු හින්දා මූල කමඨහනේම හිත බැසගත්තු ගතියක්. තවත් විදිහකට කියනවා නම් මුළු හදින්ම සක්මන් කිරීම සිද්ධ වුණේ නැහැ. ඒ හින්දා මේ සක්මන් පතේට වඩා අරණ්‍යයකද සක්මන් පතේ හොඳයි කියලා හිතුණා. සක්මන පටන් ගත්ත වෙලාව ඉඳලාම ගොඩක් වාහන සද්ද බද්ද ඇසිද්දී මූලක මටන වෙතම සිත යෙදුණා. එතකොට පාද පොළවේ ගෑවෙනවා, ගල් ඇනෙනවා, වස් පැයගෙනවා දැනුණා. මුළුදීම සතිය අඩුබව දැනුණා. යටිපතුලේ පහළම කොටස මුලින්මත්, ඊට පස්සේ යටිපතුලේ මැද හරියත්, ඊටත් පස්සේ යටිපතුලේ ඇඟිලි ළඟ ප්‍රදේශය පොළවේ ස්පර්ශ වෙනවා දැනුණා. හැරෙනකොට යටිපතුල අතුල්ලාගෙන වෘත්තාකාරව හැරෙන බව දැනුණා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනුණා. කලාතුරකින් වාගේ වාහනයක ශබ්දයට වර්තමානයේදීම එහුම්කන් දීගෙන හිටි බවත්, නහය ළඟ මොකක් හරි ගෑවිලා තියෙන බවත්, තියෙන බවට සංවේදනාවකුත් තේරුණා. ඒත් පශ්චාත්තාපයක් ඇති වුණේ නැහැ. සංවේදනාව ඇති කරන්න කියලා නහය කසන්න ගියේ නැහැ. වටේ පිටේ ඒ වගේ ශබ්ද සංවේදනා තියෙද්දීම ඇවිදිනකොට ඇවිදින බව, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න පුළුවන් වුණා. අකණ්ඩව හැම පියවරයකදීම සතිමත්ත වට පහකට වඩා සක්මන් කරන්න පුළුවන්. මේ අත්දැකීමේදී යටිපතුල පොළවේ වදින පිළිවෙලේ මුලදී මූලික අවස්ථා තුන ගැනම පුංචිම පුංචි වැටහීමක් තියෙනවා. ඒක තමයි ස්වාමීන් සක්මන් භාවනාව ගැන නම්.
හරි, දෙකම කියන්නකෝ. තව තියෙනවද?
තව පොඩි එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවට ඊයේ කරපු පරයන්ක භාවනාවේදී වැඩිම වෙලාවක් සාමාන්‍ය මුලදී ඉරියව්වේ තමයි මේ හිත යෙදෙන්නේ. එතකොට අර කකුල් දෙකේ පිහිටීම, ඊට පස්සේ අත් දෙක පිට හොන්දේ පිහිටීම වගේ දැනෙනවා. වරින් වර නිින්ද එනවා. හුස්ම තුනක් එක දිගට සතිමත්ව ඉන්න පුළුවන්. වටින් විටින් විට සද්දත් ඇහුණා. ඒක තමයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට ගෙන තියෙන තව පුංචි එක ප්‍රශ්නයක් අහගන්න තියෙනවා.
හරි, එතකොට දැන් අර මේ සක්මනේ ගෙදර ළඟ පාරායිනේ තියෙන සක්මනට වැඩිය ආරන්නේ සක්මන හොඳයි කිව්වනේ. එතකොට දැන් ඔහොම කියන කෙනෙක්ට අපිට කියන්න සුදුසු දේ තමයි පාරායින සක්මනේම සක්මන් කරන්න වෙනවා. පාරායින සක්මනේ ආරන්නේක සක්මන අතර වෙනස නැති වෙච්ච දවසට අන්න වැඩේ හරි. ඒ වෙනස දුරු වෙච්ච දවසට වැඩේ හරි. මොකද තේරුම් ගත යුත්තේ මෙන්න මේ සද්ද ඇහෙන්නේත් වර්තමාන මොහොතේ තමයි. ඊට පස්සේ ලියලා දුන වර්තමාන මොහොතේ වාහනයක සද්දයක් ඇහුණා කියලා. නමුත් අර මුල් කොටසේදී එහෙම පැහැදිලි බවක් පේන්නේ නැහැ. ඒ වෙනුවට කියන්නේම අර මූල කර්මස්ථානෙම තියන්න ඕනේ, ඒකෙම තියන්න ඕනේ, ඒකම තමයි මගේ නිවස, ඒකෙම පිට සැනසීමක් නැහැ කියන තත්වයක්. නමුත් ඔය වටපිටාව පේන්නෙත් ඊළඟට වටපිටාව පේන්නේ, ඊට පස්සේ සද්ද ඇහෙන්නේ, ඊට පස්සේ සිතුවිලි එන්නේ, ඔක්කොම ওই වර්තමාන මොහොතේ. ඔය සියල්ලම ඔය සක්මනේම කොටස් තමයි. එකක්වත් අපිට දුරස් කරන්න බෑ. නමුත් අර මේක අඳුන්නලා දෙනකොට ඉතින් අපි පොඩ්ඩක් අන්න අර කකුල් දිහා බලන්න, පාද ගැටෙන දිහා බලන්න, හුස්ම දිහා බලන්න කියලා තමයි පටන් ගන්නෙ. නමුත් එතනිය නතර වුණොත් ඉතින් ඔය වගේ කතාවක් තමයි කියන්න වෙන්නේ. ඔය විදිහට අන්න අර ෆෝමල් මෙඩිටේෂන් තමයි මගේ ප්‍රැක්ටිස් එක කියලා අරගත්ත ස්වරූපයක කතාවක් තමයි කියන්න වෙන්නේ. අන්නර පොතේ දෑනුම හුරස් කරගත්ත ස්වරූපේ කතාවක් තමයි කියන්න වෙන්නේ. ඒ වෙනුවට අන්න බැලුවොත් තමුන්ගේ ඒ අනිත් දේවලුත් තියෙන අතර සිහිය පිහිටව ගන්න පුළුවන්ද කියලා. අන්න සද්දෙකට ගියා කියලා, වාහනයක් හෝන් ගැහුවා කියලා ඔය සිහිය කැඩෙන්නේ නැහැ ඒ ශීර්ෂයෙන් බලනවා නම්. නමුත් අපි අර වැරදුනා පැටලුනා කියන ස්වරූපෙන් ගත්තොත් ඒ වෙනුවට අපහසුතාවයක් එනවා. ඉතින් ඔය පොතේ දෑනුම හුරස් කරගත්තාම ඔය අමාරුයි ඉතින් යන්නේ නැහැ. අවුරුදු 20 වුණාට මේ කොල්ලාගේ වැඩි මේ ඉගෙනගෙන තියෙන දේවල් මෙහෙත් ඇවිල්ලා ප්‍රශ්න අහලා 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 ගිහිල්ලා දැන් ඒ ගාන Zoom එකෙන් කනෙක්ට් වෙලාත් ප්‍රශ්න අහනවා. මතකද ඈ
ස්වාමිනාස නම මතකද?
එහෙනම් මං කියන මම මේකට දවසක් විල්බරක් එකක් දුන්නා වැලි එකක් පටවගෙන ඉන්න කියලා. මූ විල්බරක් එක අරගෙන ගිහිලි ඉවරලා කිලෝ මීටර් 500ක් විතර දුර වැලි තාච්චියක් දාගෙන ආපහු ආවනේ.
නේ ස්වාමින්වහන්සේ දැන් මේ කතා කරන්නේ ඒකනේ මම මේ ස්වාමින්වහන්සේට මතක එක්කිනම තමයි දැන් ඉන්නරඩියක්.
එයාම තමයි ඔය එක තමයි මමත් කියන්නේ. ඉතින් මේ සාමාන්‍ය දැනීම කියලා දෙයක් තියෙන බෑ. අර විල් බැරක්යක් අරන් අර පෙට්‍රල් පුච්චගෙන යන දුරට මේ අපරාධනේ අප්පා මේ මේ තාච්චිය පුරවගෙන එන එක. ඒක තේරෙන්නේ නැද්ද? ඈ ඒක ඉතින් ඔය ඇවිදලා වාඩි වෙලා ඉඳලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මන් දන්නේ කොහොම ගන්න පුළුවන් දෙයක්ද කියලා. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඔය නිකන් යන්න දීලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔය මේ හිතට පොඩ්ඩක් මේ කරදරයක ඉන්න දීලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. නේ එතකොට අපිට දිනු වෙලා එනවා සාමාන්‍ය දැනීමක් කියන එකක්. එහෙම නැතුව ඔය පොතේ විදිහට කරන්න ගියායි කියලා ඒක දිනු වෙන්නේ නැහැ. ඒ වෙනුවට බලන්න මේ පොඩ්ඩක් ඔය කරදර බාධකේ අතරේ සිහිය පිහිටවන්න පුළුවන්ද කියලා, මේ සද්දේ අතරේ සිහිය පිහිටවන්න පුළුවන්ද කියලා, පාරත තව ටිකක් සක්මන ලං කරගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම වැඩ කරොත් ඔයක ඔයිට වැඩි පහසු වෙලායි. එහෙම නැති වුණොත් අපිට තේරෙන්නේ අර පොළොන්ටක් ගහගෙන නිකන් බඩේ අමාරුව ගැන කී කී ඉන්නවා වගේ. ඉතින් හොඳයි මම කියන්නේ නෝ නොකර ඉන්නවට වැඩිය හොඳයි. අවුරුදු 20නේ මම අවුරුදු 20දී මට ඔහොම හැංගීමක්වත් පලාතකවත් තියුනේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒ වුණාට ඉතින් දැන් උතනින් එහාට යන්න එපැයි. ඔච්චර දුර ඇවිල්ලා තියෙනවනේ. අන්න විවේකීව ඉඳලා බලන්න. ඔය ඔය හිර කෙර ගැනීම පොඩ්ඩ අඩු කළ බලන්න. ඔය මතුවෙන ප්‍රශ්න ඔක්කොම අන්න අර ගන්න පොතක් ගන්න. ඩියර් ඩයරි කියලා ලියන්න ඔය ප්‍රශ්න ටික. මෙහෙම ප්‍රශ්නෙකුත් මතුවුණා, මෙහෙම ප්‍රශ්නෙකුත් මතුවුණා, මෙහෙම ප්‍රශ්නෙකුත් මතුවුණා කියලා ලියන්න. ලියලා බලන්න ඩයරිය කොච්චර පිරෙනවද කියලා. අර ගෑනු ළමයි ඉන්නේ ලීලි ප්‍රශ්න ලීලි ඩයරවල. අන්න ඒ වගේ තමයි. ඉතින් ඔය පොත් ලියලා එකතු කරගෙන ඉන්නවා. ඒ වුණාට කාටවත් සෙතක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔය ඔය තියෙන ටික විසිකලා දාලා ඔය ප්‍රශ්න ගැටළු පොඩ්ඩක් පැත්තක තියලා බැලුවොත් අන්න ඊට වැඩිය බොහොම පහසු ළඟ මාර්ගයක් තියෙනවා. සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒ විදිහේ පාරක් ඉතින් විවර කරගන්න ඕනේ ටිකෙන් ටික. මම කියන්නේ ඔය අධෛර්යමත් වෙන්න කියන කතාවක් නෙමෙයි. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ඒ විදිහට ප්‍රතිපදාවක් වඩනකොට උත්සාහවත් වෙනකොට මෙන්න මේ සාමාන්‍ය මේ නිකන් වැඩක් කරන්න පුළුවන් හැකියාවක් යම් කිසි දෙයක් මිනිහ මනස එක්ක ගැටිලා ඒ මනුස්සයෙක් කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් හැකියාවක් අනේ ඒ වගේ එකක් දිනු කරගන්න. ඉතින් අර සද්දෙට යන දීලා බලන්න ඕනේ, කරදරයකට එන්න දීලා බලන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් හුස්ම දියා හරි වරයන්ක දියා මේ සක්මන දියා හරි එක දිගට බලා ඉදීම තුලින් අර වගේ ශක්තියක් දිනු වෙන්නේ නැහැ. ඒක තුලින් දිනු වෙන්නේ එක දිගට පවත්වන්න ස්වභාවයක්, එක දිගට ඒකෙම තියන්න ස්වභාවයක්. ඉතින් කරදරයක් ආපු ගමන් ඉතින් අර කරපු භාවනාවේ ඔක්කොම ටික කන පිට. කරදරයක් ආපු ගමන් ඒක අන්න ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ අපිට. ඒ වෙනුවට කරදරයට එන්න දෙන්න. කරදරයට කියන්නේ එන්න ඇතුළට කියලා පිළි අරගෙන වැඩි ලොකුවට සලකන්න ඕනේ නැහැ. බලන්න පොඩ්ඩක් කොහොමද මෙයාගේ මොකද්ද මේ කියන පණිවිඩය කියලා. ඒ පණිවිඩය බැලුවොත් ඔයිට වැඩි ගැළපිලා එනවා. ඒ විදිහට උත්සාහ කරන්න කියලා අපි කියමු. තාම කඩ එකක් තියෙනවා නේද?
අවසර ස්වාමීන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නද?
කියන්න කියන්න තියෙනවා නම් කියන්න ඉතින් බලන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්සේ. මේ සමහර දවස්වලට සෑහෙන වෙලාවක් එක දිගට නිින්ද යනවා. ඔබ වහන්සේගේ පාද නමස්කාර පූර්වක ඉල්ල හිටින්න කැමති. මේ වගේ මේ නිින්ද නොයා ඉන්න නම් සාමාන්‍යයෙන් මේ භාවනාව තව ඉදිරියට හොඳට කරගෙන යන්න ඕන නම් මොකද්ද ප්‍රතිකර්මය කියලා දැනගන්න කැමති ස්වාමීන්
වහන්සේ. ඔය කම්මැලි කම තියෙන වෙන මුකුත් නෙමෙයි. ඉතින් ඔය වත්ත පිටිය පොඩ උදුල ගෑවනම් හරියනවා ඕක. ගෙදර තියෙනවද මිදුලක් තියෙනවද?
එහෙමයි.
මිදුලේ මොකක් හරි ලොකු වලක් වගේ කපන්න. නැත්තම් පොඩ උදලු ගන්න.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අර මේ දිදිමත එන්නේ නැහැ අර මේ දැන් සාමාන්‍ය ගෙදර කට්ටිය සද්ද කර කර ඉන්නවා නම් වගේ එහෙම වගේ නම් සාමාන්‍ය නිදිමත එන්නේ නැහැ වගේ. හැබැයි අර ගෙදර කට්ටියත් නැතුව මම විතරක් ගෙදර තනියෙන් ඉන්නකොට ඒ කියන්නේ අර මට කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ සද්ද බද්ද අඩු වෙලාවට ඔක්කොම වැඩේ හරි ගාන්ට සක්මනත් හොඳට පෙළලයි මේ පරයන්කට එන්නේ. අන්න එතකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මේ දවස් ටිකේ මට නිින්ද ගියක තමයි සිද්ධ වුණේ දැනගන්න කැමති.
ඒක තමයි අර අවුල තමයි තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. ඉතින් ඒකෙන් හින්දා තේරුම් ගන්න ඕනේ දේ මේක මේ කෙලින් ටිකෙන් ටික ඇතුළට ගිහිල්ලා අර ගොළු බෙල්ල කට් ඇතුළට ගියා වගේ එහෙම මැරිලා යන එක ප්‍රතිපදාවක් නෙමෙයි. ඒ වෙනුවට තමුන්ගේ වැඩ කටයුතු පොඩ්ඩක් කරලා ක්‍රියාශීලීව මේ වැඩ කටයුතු කරගෙන යන ප්‍රතිපදාවක් තියෙන්නේ. එහෙම නැතුව ඔහොම දැන් මේ ඔහොම ඉන්න මොකද වෙන්නේ? අන්න මාංශ පේශීනුත් ඒ දරණ මේ ක්‍රියාදාමයට අනුව දිය වෙනවා. ඊළඟට අස්තිද්ධිය වෙලා යනවා. මොකද ඒ උස්සන වර අනුව තමයි ශරීරය හැදෙන්නේ. එතකොට මොකද දැන් ටික දවස යනකොට මේක මේ ඇවිද ගන්නත් බැරි ගන්න යනවනේ. ඉතින් විශේෂයෙන් මේ පැවිදි වෙලා අපි මේ විදිහ ආරණ්‍යක ජීවිතයක් ගෙවනකොට ඉතින් මොකද වෙන්නේ? ටිකෙන් ටික ගිහලා කුටි ඇතුළට ගිහලා එහෙම කන්න බොන්නත් කම්මැලි වෙලා එහෙම නැති වෙලා යන්න පුළුවන්. ඒ වෙනුවට අය යම්කිසි එළියට බහලා පොඩ්ඩක් ඔය මේ වැඩක් කරන්න ඇඟ පොඩ්ඩක් වෙහෙසවන්න පොඩ්ඩක් උදලු ගන්න උදලු ගාලා ඔය වත්ත පිටියේ මේ කොම්පෝස් වලක් වගේ හදන්න. එතකොට ඕක නැතිලා යනවා. ඔය කියන්නේ දැන් සම්පූර්ණ අර විවේකෙම හොයාගෙන යන එකේ ආදීනව පැත්තක් තමයි ඔතන පේන්නේ මට නම්. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. කලින් අහපු ප්‍රශ්නෙත් කලින් තිබුණ වார்த்தාවෙත් අපි ඒකම තමයි කිව්වේ. ඔතනදි කිව්වේ ඒක. ඔය 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 යන පාර විවේකේ කියලා පෙවුණාට එහෙම විවේකයක් නෙමෙයි අපි හොයාගෙන යන්නේ. ඒ වෙනකොට බලන්න කරදරයක් තියුණ තැනකත් වැඩක් කරගෙන ඉන්න පුළුවන්ද? කෙනෙක් ඇවිල්ලා වැන්නොත් වැඩක් කරගෙන ඉන්න පුළුවන්ද? මිනිස්සෙක් එක්ක කතා කරලා ප්‍රශ්නයක් විසඳා ගන්න පුළුවන්ද? නැත්නම් ඔය ප්‍රොෆෙසර්ලාට වෙන දේ තමයි ඔය ලොකු PhD තියෙනවා. නමුත් මාකට් එකට ගිහිල්ලා මාළුවෙක් ගන්න තේරෙන්නේ නැහැ. මාළු කිලෝ එකක් ගන්න තේරෙන්නේ නැහැ. අනේ වෙනස ඇති කරගන්න තමයි උත්සාහවත් වෙන්න ඕනි. එහෙම නැත්නම් සක්මන් පරියංග කරාට ඔය කියන ප්‍රශ්නම මතුවෙලා එනවා ඉතින්. කටුකෝල් තියෙනවානේ ලෝකේ. ඒවා අයින් කරන්න බෑ. ඒ වෙනුවට බලන්න පොඩක් ක්‍රියාශීලීව වැඩක් කරන්න, වැඩේ කරන ගමන් 100ෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. වැඩේ කරන ගමන් 100 පිටවන්න පුළුවන්. 100 තමයි පිටවන්නේ. එතකොට අපි හිතමු මේ නිකන් පොඩක් කොහේ හරි පොඩක් දුවලා එන්න ගිහිල්ලා නිකන්. අන්නේ විදිහට මේ විවේකීව මේ ශරීරය පවත්වන්න ඕනේ. එහෙම නැතු මේක කරන්න බෑනේ. මේ පවත්වන ගමන් ඒ වැඩේ 100ෙන් කරන්න. නැත්තම් ඔය කම්මැලි වෙලා අන්තිමට නැත්තරම නැති වෙලා යනවා. ඒකින්ද ඔය විවේකය කියන එක අර්ථකථනය වැරදි. ඒ නිවැරදි විවේකය හොයා ගන්න ඕනේ.
හොඳමයි ස්වාමීනන්ද සබෝවන්සර් බොහොම ස්තුතියි. ඒකට උදව්වට තව පොඩි එකක් තිබුණත් මම ගහන්න
බලාපොරොත්තු වෙන්නේ. ඩයරි අරගෙන අර මං කිව්වේ ඩිය ඩයරි කියලා ඩයරියක් අරගෙන ඒක ඔක්කොම තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ලියන්න තියෙනවා. ලියලා ඊට පස්සේ බලන්න සතියක් යනකොට මේ ප්‍රශ්න මට තාම ප්‍රශ්නද, මාසයක් යනකොට මේ ප්‍රශ්න මට තාම ප්‍රශ්නද, මාස දෙකක් යනකොට මේ ප්‍රශ්න මට තාම ප්‍රශ්නද කියලා. ඔන්න ඔය ප්‍රශ්න ටික ඔක්කොම නැති වෙච්ච දවසේ නිවන් කියලා හිතාගත්තා නම් හරි.
එහෙනම් බොහොම ස්තුතියි සෝවිනාන්ස ගෝන්සිට. බොහොම ස්තුතියි මේන අනිත් කට්ටියට ප්‍රශ්න
අවස්ථාවක් දෙමු නේද?
මේ ප්‍රශ්න ලැබි අත උස්සපු පිළිවෙල නම් රාජිකා මහේෂා මම ඉල්ලා සිටිනවා කෙටියෙන් සංක්ෂිප්තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. එමනම් රාජිකාගෙන් පටන් අරගෙන.
අවසරයි ස්වාමින් වහන්ස, මට මේ මගේ කමඨාණක් සුද කරගන්නේ මට ලොකු ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවකදී හැච්ච කාරණයක් ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි දැන් කලින් ප්‍රශ්නට දීපු උත්තරේ හැටියට මේ ප්‍රශ්න මට බැනුම් අහන්න වේද දන්නේ නැහැ
කියලා හිතන්න.
එනකම් ඉතින් තමයි නැත්නම් ලොකු ස්වාමීන් වහන්සේ කතා කරන්න හරි අමාරුන ේ දවසල අත් උත්සන් න පටන් ගත්ත රන්න මන් සරලව ප්‍රශ්න ඔබහන්ස ඉදිරිපත් කරන්නම් පුළුවන්කම තියෙනවන සමන්හන්ස මේ උත්තරක් දෙන්න පුළුවන්
තේරන තේරෙන ඉදිරි කියන්න ඉතිමක් කරිය.
එහෙමයි සමන්හන්ස මේ අර දැන්ව බ්‍රහස්පතින ධර්ම දේශනාවේදී සංකල්ප රාග ගැන මේ කියන නසන්ති සූත්‍රයේදී මේ ඒක තුන්වෙනි දේශනාවදී උන්වහන්සේ කියනවා මේ ඒ දේවතාව ඇවිල්ලා ප්‍රශ්න කරන්නේ මේ අපි මිනිස්සයෝ කාමයට කොච්චර කඹරනවද කියන එක ගැන අපිට මේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් තමයි ප්‍රශ්න මේ ඒ බුදුරහන් වහන්සේට ඇවිල්ලා ඒ නසන්ති සූත්‍රය ගැන ඇති වෙන්නේ කියලා ඒ සාකච්ඡාව සිද්ධ වෙන්නේ කියලා. එතනදී ලොකු ස්වාමීන් වහන්සේ කියනවා දෙවියෝ කාමයට කඹරන්නේ දෙවියෝ කඹරන්නේ රූපෙට කියලා. සහ දැන් ඇත්තටම අපි භාවනා කරන්න ඉඳගත්තත් කාමෙන් අයින් වෙලා කාම සංඥාවට ගිහින් ඊට පස්සේ ඒකෙන් අයින් වෙන අපි රූපයක් හඳුනනවා දිලේ ඒකත් රූප සංඥාවක් වෙනවා කියලත් මම දන්නවා. සහ අපිට පංචකාම වස්තු ගැන කතා කරනකොටත් අපි රූපය කියන එක ගැන කතා කරනවා කියලත් මම දන්නවා. ඒ වගේම මේ අපේ මොනවාද මේ දස සංයෝජන ගැන බලනකොට රූප රාග අරූප රාග කියලත් මම අහලා තියෙනවා. දැන් මේ ඔය ඔක්කොම රූප එකක්ද නැත්නම් මොකද දෙවියන්ට තියෙන රූප සහ අපිට තියෙන රූප වෙනස්ද වගේ පොඩි නිකන් ගැටලුවක් ආවා. ඒ සූත්‍රයේ මේ ගැන නැවත නැවත අහනකොට ඒක ගැන ඔබ වහන්සේට පොඩි පිළිතුරක් ලබා දෙන්න පුළුවන් නම් බොහොම සතුටු වෙනවා ස්වාමීන් වහන්සේ.
හරි. එතකොට ඔතන ඔය මේ දේව සංකල්ප ඉදිරිපත් කරනකොට බලන්න ඕනේ මේ දෙවියාගේ ඔරිජින් එක කොහෙද කියලා. ඔස්ට්‍රේලියාවේ ඉඳලා ආපු දෙවියෙක්ද නෝත් ඇමරිකාවල ඉඳලා ආපු දෙවියෙක්ද කියලා බලන්න ඕනේ. එතකොට රූප ලෝක තියෙනවා, කාම ලෝක තියෙනවා, විවිධ තැන් තියෙනවානේ. එතකොට සමහර වෙලට දේව කියන වචනයෙන් ඉදිරිපත් කරනවා. දැන් අර ඔය බ්‍රහ්මයොත් ඉදිරිපත් කරනවානේ. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ රූප ලෝකවල. ඉතින් එතකොට දැන් අර මොකද්ද කාවේ මට මතක නෑ. අර මනාපදායි ලබතේ මනාපං කියන්නේ කවුද? මේ උග්ග ගහපති. අන්න එයත් එනවා. එයා බණ කියන්නේ මොකද්ද කියන කාලේ කියන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේට කියනවා එක එක ඒවා ගෙනහලා පූජා කරනවා. පූජා කරන්නේ ඔක්කොම තමන් කැමති කැමති දේවල්. තිකේන භාග්‍යවතුන් වහන්සේ මම මේ විදියට හැල්සාලේ බතට හරි කැමති. මම අහලා තිනවා මනාපදායි ලබතේ මනාපං කියලා. මොකද්ද? මනාප දෙයක් දන් දෙන්නේ මනාප දෙයක් ලබයි කියලා මම අහලා තියෙනවා. ඊළඟට මම මෙන්න මේ විදියට හදපු ඌරු මස් වලට හරි කැමති. මම අහලා තිනවා මනාප දෙයක් දුන්නාම මනාප දෙයක් ලැබෙනවා කියලා. ඔන්නෝම කීකි එක එක ඒවා ගොඩාක් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කරනකොට බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම පිළිගන්නවා. පිළි අරගෙන ඉවරලා අන්තිමට කොහොමාරි අවුරුදු ගණනාවට පස්සේ මේක මැරිලා ගිහිල්ලා ඔන්න ඉතින් එනවා බුදුරජාණන් වහන්සේ දකින්න අර රාත්‍රී. අහම අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ. මොකද්ද උඹේ අදහස ඒ විදිහට උනාද කියලා අහනවා. දේව පුත්‍රය ඔබේ අදහස ඒ විදිහට උනාද කියලා අහනවා. මොකද්ද අදහස? අන්න මනාපදායි ලබතේ මනාපං තමයි අදහස. ඉතින් එහෙම කිව්වහම මෙයා කියනවා ඒ මගේ අදහස ඉෂ්ට වුණා. මම ඒ විදිහට මගේ අදහස ඉෂ්ට වුණා. මොකද්ද මම මනාපදයක් ලැබලා මනාපදයක් දීලා මනාපදයක් ලැබුවා කියලා සඳහන් කරනවා. ඉතින් එතනත් දේවතා සංකල්පෙන් තමයි සඳහන් කරන්නේ. නමුත් ඇත්තටම මේ අනාගාමි වෙලා ගියපු කෙනෙක් මෙයා. එතකොට මනාපදයක් පූජා කරා. හැබැයි එයාගේ මනාපේ වෙන දෙයකට තමයි තිවිලා තියෙන්නේ. යම් කිසි දෙයක් පූජා කළා ඒකම ලබනවා කියන එක නෙමෙයිනේ. තමන් මනාපදයක් දෙනවා මනාපදයක් ලබනවා. ඉතින් එයාගේ මනාපේ තිවිලා තියෙන්නේ අන්න අර කාම භවයේ ඉක්මවා කියන තත්ත්වයක් තමයි හිතේ තිවිලා තියෙන්නේ. එතකොට ඒ ආවත් කියන්නේ දේව විදිහට තමයි එතන ඉදිරිපත් වෙන්නේ. මෙන්න මේ උග්ග කියලා දේව පුත්‍රයෙක් ආවා කියලා. එතකොට දෙවියාගේ ඔරිජින් එක බලන්න වෙනවා එතන. ඉතින් ඔය කාම ලෝක ගැන කියනකොට ඉතින් කියන්නේ දිවි ලෝක ටිකත් එක්කනේ. එතකොට මේ මොකද්ද පරණින්මෙ දවස් හර්තිය වෙනකම්ම මාරයා ඉන්න දිහා වෙනකම් ඔක්කොම යන්නේ කාම ලෝකෙට තමයි. ඉතින් සූත්‍රේ පොඩ්ඩක් තව විස්තර සහිතව කියවලා බලාගන්න. මේක මේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා ආපු දෙයියෙක්ද නැත්නම් වෙන කොහේ හරි ඉඳලා ආපු එකෙක්ද කියලා.
එහෙමයි සාහින්න. බොහොමත්ම පිං ඔබ වහන්සේට.
ඊළඟට අපිට යන්න පුළුවන් මහේෂට. මම
සමා වෙන්න සමාද වෙනවද? ඇහෙනවද? ස්වාමීන් වහන්ස මේ පොඩි ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. භාවනා කරන එක දිනපතා කරගෙන යනවා මම. මේ ඒක බොහොම හොඳයි. පොඩි මම කලිනුත් මේ පොඩ්ඩක් ඒ ගැන මේ මතක් කරලා ලොකු ස්වාමීන් වහන්සේටත් මේ හුඟක් වෙලාවට දැන් දැන් උදේ වැඩ පටන් ගන්න භාවනා කළා. ඊට පස්සේ හොඳට ෆෝකස් කරගෙන දවසේ කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් මට හැඟිච්ච දෙයක් තමයි දැන් දිනපතා කරගෙන යන වැඩ හැමදාම රිපිටිටිව්ලි කරගෙන යනවා. එතකොට ඒවා දැන් නිකන් ඔටෝමැටිකලි වෙනවා වගේ දැනෙනවා. හිතන්න ඕනේ නැහැ, ඒවා හැමම සිද්ධ වෙලා යනවා. ඊට අමතරව හැම ලැබිච්ච හැම වෙලාවකම ඉතින් සතිමත්ව කරනවා හැම දෙයක්ම. බොහෝ වෙලාවට නොවන වෙලාවලුත් තියෙනවා. ඒ අතරතුරේ දැන් දින සාමාන්‍ය දෛනිකව සිදුවෙන වැඩවලට අමතරව අපේ මේ ජීවිතවල ඉඳලා හිටලා දෙයක් වෙනවනේ. ඒ ඉඳලා හිටලා දෙයක් ඒකට ඇතුල් වෙච්ච වෙලාවට ඒක අමතක වෙනවා. ඒ කියන්නේ ඒ ගැන දැන් ඒ ඇක්ටිවිටි එක ඉන්ක්ලූඩ් වෙලා නැහැ අර දෛනික මේ කාර්යයන් වලට පෙළ ගැස්සෙලා නැහැ. ඒ හින්දා ඒක පොඩ්ඩක් අමතක වෙලා යනවා. ඒ ගිහිල්ලා ඉතින් සමහරවිට පාඩුත් වෙනවා. දැන් ඒ වගේ දෙයක් මට මේ ඊයේ පෙරේදා වුණා. මේ දැන් මේ දවස්වල මේ ඉන්න දැන් ජීවත් වෙන්නේ වෙන තැනක. එතකොට මේ ඒ ගෙදර දොරේ යතුර අර සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර දොරේ යතුර තමන් ඇතුළට යනවා වහ ගන්නවා ඒක තියෙන තැන තියෙනවා ඒක ඔටෝමැටිකලි වෙනවනේ අපි හිතන්නේවත් නැහැ. ඊට පස්සේ පහවදා උදේට එළියට යන්න ගිහම ඒ අදාළ තැනින් යතුර ගන්නවා එළියට යනවා වහනවා යනවා ඒ සාමාන්‍යයෙන් ඒක වෙනවා. දැන් වෙන තැනක ඉන්න හින්දා යතුර ගෙනල්ලා දොර ඇරලා දොර අරිනකොටම කෙනෙක් ඇවිල්ලා කතා කරපු කරා. ඊට පස්සේ ඉතින් ගෙදර ඇතුළට ගියා ඒ වැඩ කටයුතු කරා. ඊට පස්සේ පහවදා එළියට යන්න ගියාම තමයි බැලුවේ සාමාන්‍යයෙන් දොර අපි එළියට යන්න ඉස්සෙල්ලා බලනවා යතුරු තියෙනවද කියලා. දොරේ යතුරු බලනකොට දැන් යතුරු තිබුණේ නැහැ. ඊට පස්සේ මං ඒ වෙලාවෙම මට ටග් ගාලා හැබැයි ඉන්ස්ටින්ක්ට්ලි ආවා ඔළුවට ඊයේ මම යතුරු දොර ඇරියානේ. එතකොට තමයි අන්තිමටම මම යතුරු දැක්කේ. ඊට පස්සේ මම දැක්කේ නෑ යතුරු. මම යතුරු හැන්ඩල් කරේ නෑ. ඒ කියන්නේ මම යතුරු ගේ ඇතුළට අරගෙන නැතුව ඇති කියලා. එහෙනම් දොරේ එළිය ඇති කියලා බැලුවම ඇත්තටම දොරේ එළිය නැහැ. දැන් ආවර්ජනය කළ බැලුවා මතක් වුණා හරි මම ඇත්තටම දොරේ යතුරු දැම්මා. මම දොර ඇරලා ඇතුළට ආවා. කවු කෙනෙක් මට කතා කර දොර ඇරෙනකොටම කතා කරන හින්දා ගේ ඇතුළේ ඉන්න කෙනා මම යතුරු තියලා ඇවිල්ලා. දැන් ඒක නෝමල් ඇක්ටිවිටි එකක් නොවන හින්දාද මට එහෙම වුනේ කියලා. ඊට පස්සේ දැන් මං වෙන දැන් නෝමලි සාමාන්‍යයෙන් නම් දැන් අවුරුදු 7-8කට කලින් බැලුවොත් නම් ওই වගේ දෙයක් වුණාම මං ඉතින් ඇත්තටම වික්ෂිප්ත වෙනවා. නමුත් ඒ වෙලාවේ මම ඒ ගැන හිතුවා හරි දැන් මේක නැති වෙලානේ. තියෙනවා නම් හම්බ වෙයි, නැති වුණා නම් නැති වුණා. ඊට පස්සේ මං ඒතර කොන්සිකුවන්සස් වලට මම මූණ දෙනවා ඒ අනුව කියලා. ඊට පස්සේ ඉතින් මට දැනගන්න ලැබුණා දැන් ඒ යතුරු තිබුණා ඒකට අමුණලා සිකියුරිටි ටැග් එකක්. ඒ සිකියුරිටි ටැග් එක හරි එක්ස්පෙන්සිව් කියලා ඉතින් ඒ රිසෙප්ෂන් එකෙන් ඇහුවාම එතන ඒ ආලනය කරන අයගෙන් ඇහුවාම කිව්වා ඒකට ලොකු ගාණක් ගෙවන්න වෙනවා කියලා. ඉතින් ඒකත් මම හිතුවා කමක් නැහැ. යන්න තියෙනව නම් දෙයක් යනවනේ. ඒකත් ප්‍රශ්නයක් නැහැ කියලා දැන් ඉන්නවා. ඉන්නකොට දැන් මම කල්පනා කරන දැන් මට හිතුවිලි එනවා. දැන් මම බලාගෙන හිටියා මේන හිතුවිලි. ඔන්න හිතුවිල්ලක් එනවා. එතකොට මේ දැන් මේක ගත්තේ කවුද? දැන් මං හිතනවා එහෙනම් ඒ ෆ්ලෝ එකේ ඉන්නේ ගෙවල් 8ක් පොඩි දොරවල් 8යි තියෙන්නේ. දැන් ඒ ෆ්ලෝ එකට එන්න පුළුවන් ඒ අපි ඉන්න 8 දෙනාට විතරයි ඒ සිකියුරිටි ටැග් එකේ හැටියට. ඉතින් මම හිතනවා මේ දැන් මේ ගෙවල් 8න් එකක් නේ මම ඉතුරු 7න් කෙනෙක් තමයි ගත්තේ. මොකද වෙන කිසිම කෙනෙකුට හොරෙකුට එන්න බෑ ඒ ෆ්ලෝ එකට. එහෙමනම් මං ඒ ගෙවල් වලට තට්ටු කරලා අහනවා. ඊට පස්සේ මං හිතුවා ඇයි මම මේවා හිතන්නේ? ඒවා එනවා යනවා එන එක එක විදිහේ නානා මාදිලියේ ප්‍රතිකර්ම මට කියනවා කරන්නේ කියලා. ඊට පස්සේ මං හිතුවා මම මේ ඔක්කොම පැත්තක තියලා මම මෛත්‍රී කරන්න ඕන. මේක ගත්ත කෙනා ගන්න නැත්තේ ඇත්තටම ඒ සිකියුරිටි ටැග් එක ගණන් කියලා මට දැන් ඒ රිසෙප්ෂන් එකෙන් කිව්වා. සමහර විට ගත්ත කෙනා ගත්තේ ඒ ෆ්ලෝ එකම කෙනෙක් වෙන්න ඕන ගන්න නැත්තේ අර සිකියුරිටි ටැග් එක හින්දා. ඉතින් මං කල්පනා කරා හරි එයාට දැන් දුක තේරෙන්න ඕනි මේක නැතිවීමෙන් මට වෙන දේ ගැන මගේ හිතට වෙන දේ ගැන එයාට වැටහිලා මේක ගැන අවබෝධයක් එන්න ඕනි. ඒක දෙන්නවද නැද්ද කියන වෙනම කතාවක් නේ කියලා දැන් මම හිතුවා. දැන් ඇත්තටම මට ඒක හිතුවම ඔන්න දැන් අර ගොඩක් කරණන් මනං මාදිලි ඒව එන එක පොඩ්ඩක් අඩු වුණා. මට දැන් ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕන මම ඒ ගිය පාත් එක හරිද මට හිතෙනවා හරි කියලා. හැබැයි මං ආපහු ඉතින් මට පොඩි දොසක් ආවා මේ මගේ ජීවත් වෙන අයගෙන් මගෙත් එක්ක සමග ජීවත් වෙන අයගෙන් ඔය ඔක්කොම මෙඩිටේෂන් කරන හින්දා ඔයාට මේ අමතක වෙනවා කියලා. ඒතර මගේ මහත්තයා එක කිව්වේ. මොකද යා තමයි දැන් මේ හෝල් මේ සිටුේෂන් එක යා දැක්ක මට මම මේ වෙච්ච දේවල් ඔයා ওই মেডিটেশন කරන හින්දා ඔයාට කල්පනාව නැහැ. ඉතින් මම එයාට කිව්වා ඔව් මම ફોකස් වෙලා වැඩ කරන්නේ. මම ගොඩක් දේවල් ඔටෝමැටිකලි දැන් මම කරන්නේ මගේ දෛනික දේවල්. දැන් පොඩි වෙනස් වීමක් වුණා මගේ දෛනික ජීවිතයට ඒ හින්දා වෙන්න පුළුවන් කියලා ඉතින් මම එකක් පිළිගත්තා. නමුත් ඉතින් kind of චෝදනාවක් දැන්. ඉතින් මං හිත මං එකටත් කිව්වා මගේ lifestyle එක මම වෙනස් කරලා මේ නමුත් මම දැන් ඕගොල්ලන් ඔය comments දෙන්න එකට කමක් නැහැ. මම ඒ ගැන හිතලා බලන්න කියලා. අනේ ස්වාමීන් වහන්ස මට ඉතින් පොඩි උපදේශයක් දෙන්නකෝ මේ ගැන ස්වාමීන් වහන්ස.
ඔව් ඉතින් දැන් මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් මේ සතිපාසල් එහෙම පොඩි දරුවන්ට පටන් ගන්නකොට කියනවා මේ මොකද්ද මේ මතකයේ හොඳට වර්ධනය වෙනවා කියලා. ඉතින් ඔහොම තමයි පොක පටන් ගන්නෙ. නමුත් මේක කරන්න ගියාම ওই විදිහේ ඔටෝමේටඩ් ගතියක් තමයි එන්නේ. ඔටෝමේටඩ් ගතියක් ඇවිල්ලා ඊට පස්සේ අර ෂෙඩියුල් එකේ නැති ඒවා තියෙනවානේ. ඒවා ඉතින් විශේෂ අවධානයක් දුන්නේ නැත්තම් කෙරෙන්නේ නැහැ. ඒක ස්වභාවිකයි. ඉතින් ඕකට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. මොකද්ද කියනවා? මෙන්න මේ විවේකයට නැඹුරු වෙච්ච හිතක් ගැන තමයි ඔය කියන්නේ. විවේකේ අධ්‍යක්ෂපු හිතක්. විවේකේ හුරු කරපු හිතක්. එතකොට මෙයා කොච්චර කාර්යබහුල ජීවිත අතරමැද තියුණත් දැන් මේක මේ විසබීජ දාලා ඉවරයිනේ. කුඩු මුල ගහලා ඉවරයි. කුඩු මුල ගැහුවට පස්සේ මේ හිතට වෙනස තමයි ඔය කියන්නේ. ඒක තමයි ඔය වාර්තාව පුරාවට තියෙන්නේ. අර බාහිර පරිසරයෙන් එන චෝදනාවත් ඒක හා සම්බන්ධම දෙයක්. මොකද හේතුව ඒගොල්ල විවේකෙට නැඹුරු නොකරපු හිතකින් මෙන්න මේක දිහා බලනවා. මේ වෙච්ච සිදුවීම දිහා බලනවා. නමුත් මේ කතා කරන කෙනා විවේකෙට නැඹුරු කරපු හිතක් තුලින් තමයි මේක වෙලා තියෙන්නේ. මේ ක්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතන උපමාව මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙම කියනවා. මෙන්න මේ ගංගා නම් ගඟ තියෙනවා කියලා කියනවා. ඉතින් මේ ගංගා නම් ගඟ එක්තරා අවස්ථාවක මේක අපි හිතමුකෝ දකුණට නැඹුරු වෙලා යනවා. දකුණට නැඹුරු වෙලා යනවා. ඉතින් එතකොට කියනවා මෙන්න මේ මිනිස්සු ටිකක් එකතු වෙලා කල්පනා කරනවා මේ ගංගා නම් ගඟ මෙතෙන්දි දකුණට නැඹුරු වෙලා යනවා. අපි මේක වමට නැඹුරු කරා නම් හොඳයි කියලා. මොකද කරන්නේ? ගල් මිනි ටිකකුයි උදළු ටිකකුයි තාචි ටිකකුයි අරගෙන මේක වමට නැඹුරු කරන්න යනවා. මේ ගංගා නම් ගඟ. ඉතින් එහෙම කියලා අහනවා මහණෙනි මෙන්න මේ මිනිස්සුන්ගේ මේ උත්සාහය සාර්ථක වෙනවද? මේ විදිහට මේ ගංගා නම් ගඟ දකුණට නැඹුරු වෙලා තියෙන එක වමට නැඹුරු කරන්න පුළුවන්ද මේ මිනිස්සුන්ට මේ විදි උත්සාහයකින් කියලා විමසා සිටිනවා. ඒතර කියනවා නෑ මහණෙනි, ඒගොල්ලන්ට එහෙම කරන්න හැකියාවක් නෑ. මොකද හේතුව අනේ ඒගොල්ල මේ ගංගා නම් ගඟ වෙනස් කරන්න ওই මිනිස්සුන්ට හැකියාවක් නෑ. ඒකේ ප්‍රබලතාවය වැඩි, ඒකේ බලය වැඩි. ඉතින් ඒකින්ද මොකද්ද වෙන්නේ? මේ පිරිස නිකන් වෙහෙසටපත් වෙනවා විතරයි. මේ පිරිස නිකන් විඩාවටපත් වෙනවා විතරයි කියලා තමයි ඔන්නඔහම බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙන. උපමාවක් දීලා කියනවා මෙන්න මේ ඒ වගේම තමයි මෙන්න මේ හිතක් වඩපු කෙනෙක්. මේ හිත විවේකයට නැඹුරු කරලා තියෙන්නේ. විවේකයට බර කරලා තියෙන්නේ. විවේක දිශාවට යොමු කරලා තියෙන්නේ. ඒ වගේ හිතක් ආපහු අර කලබලකාරී පරිසරයක තියන්න උත්සාහ කරාට, ඒ විදිහේ කලබල ඇති කරන්න උත්සාහ කරාට ඒ හිත එච්චර කැළඹෙන්නේ නැහැ. ඒක ඒ විදිහට ඒ හිත අනිත් පැත්ත හරවන්න බෑ. ඒ හිත නැවතත් අර සාමාන්‍ය පුරුදු විදිහට අර වැඩ කටයුතු කරන්න බෑ කියලා සඳහන් කරනවා. ඉතින් ඕක තමයි කුඩු මුල. පළවෙනි එක නිකන් දීලා තමයි පටන් ගන්නෙ. නමුත් අන්න ගැහුවාට පස්සේ ඉතින් හොයාගෙන එනවා. හොයාගෙන එනවා. ඊට පස්සේ ඔන්න ඒ ස්වරූපය දකින්න පුළුවන්. දැන් විවේකයට නැඹුරු වෙච්ච හිතක් අන්න කාර්යබහුල කරන්න හැදුවට අර විදිහේ වටපිටාවේ පුද්ගලයෝ නොයෙකුත් චෝදනා කරන්න හැදුවට ඉතින් දැන් නවත්තන්න බෑ. ඉතින් දැන් ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ යන ගාමන දැන් ඉබේම යැවෙන ස්වරූපයක් තමයි ඔය කියන්නේ. ඒ යන ගාමන ඉබේම යැවෙනකොට තියෙන ලක්ෂණ තමයි ඔය සමහර විට නිකන් ඉබේ වෙනවා වගේ වැඩ කටයුතු වෙනවා. විශේෂ දෙයක් තිබුණොත් ඒක ගොඩක් වෙලාවට අමතක වෙනවා. ඉතින් අර මුතු වෙහසක් දරන්න ඕනේ අර වගේ දෙයක් ඒ ෂෙඩියුල් එකට දාගන්න. මොකක්ද දන්න අර විවේකෙට නැඹුරු වෙලා විවේක දිශාවට යොමු වෙලා තමයි ඉන්නේ. ඉතින් අර ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න එනවා. ඉතින් පොඩ පොඩ පුළු පුළුවන් විදිහට. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ සියල්ලම අත්තර දාලා එන්න කියලා. එහෙම එන්න පුළුවන් හොඳයි. එහෙම එන්න බෑනේ. ඉතින් ඔය චෝදනා කරන කට්ටිය ඉන්නවානේ. ඉතින් එතකොට බලන්න ඔය චෝදනාවලුත් බාර ගන්න. ඔය කියපු විදිහට ඒව ප්‍රතික්ෂේප කරන්න එපා. බාරගෙන කියන්න. හරි, මම මේ විදිහේ ප්‍රැක්ටිස් එකක් කරන කෙනෙක්. එතකොට මම මේ විදිහේ යම්කිසි විවේකයක් අත්දකින්න කෙනෙක්. ඉතින් ඒ විවේකෙට මම අයිබෝන් කියන්න බලාපොරොත්තුවක් නෑ. එවෙනට මේක කරගෙන යන ගමන් අපි අවශ්‍ය විදියට පුළුවන් ප්‍රමාණයෙන් ශක්ති ප්‍රමාණයෙන් කරගෙන යමු කියන අදහසක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ආමතක වෙන දේවල් ටික ඇත්තරම නොකිරෙන්න තියුණ වැඩ. එහෙම හිතා ගන්නකෝ. එතකොට හරි, ඔක පැහැදිලි. මොකද්ද යම් කිසි දෙයක් ආමතක වෙනවා නම්, යම් කිසි අපොයින්ට්මන්ට් එකක් මිස් වෙනවා නම්, තනි කරම නොකිරෙන්න තියුණ වැඩක් ඒක. නොකිරෙන්න තියුණ වැඩක් හින්දා තමයි ඒක කෙරිලා නැත්තේ. ඊයේ මම මොකද්ද මහත්තයට එන්නේ කිව්වා, දානශාලාවට එන්නේ 4:30ට, හවස 3ට එන්නේ, කොහොම කොළ මිටියක් අරන් එන්නේ කියලා එන්න මේ ෂෙඩියුල් මේ ප්‍රෝග්‍රෑම් එකක් දාගෙන තිබුණා. ඉතින් 6ට විතර බලනකොට අන්න අරක දානශාලාවට ගිහිල්ලා කොහොඹ කොළ මිටියකුත් අරන් ගිහිල්ලා 3 ඉඳලා 4 වෙනකන් දානශාලාවේ බලාගෙන ඉඳලා, ඉතින් හාමුදුරුවෝ නැහැ, එන්න කිව්ව මනුස්සයා නැහැ. ඊට පස්සේ 6ට විතර තමයි මතක් වුණෙත් අන්තිමට. ඊට පස්සේ අයියෝ බලන්න බාමතක වුණානේ, කෙරෙන දිනන වැඩක් නෙමෙයි, එපා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් වෙන මොකුත් නෙමෙයි, කරන්න එපා කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඉතින් ගිහි ජීවිතයක් ගෙවනකොට යම් කිසි විදිහක සමබරතාවයක් ඇති කරගන්න ඕනේ. ඉතින් අපිට නම් ඉතින් කවුරුත් දොසක් කියන්නේ නැහැනේ. මොකද ඉතින් මේ වෙන් වෙලාම තියෙන එකනේ, අමතකුණා නම් අමතකුණා තමයි, ආවේ නැත්නම් ආවේ නැහැ තමයි. අද හොඳයි කියන එකක් හෙට අපව බෑ කියනවා. මොම තමයි ඉතින් වැඩ කටයුතු. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි ඉතින් වර්ධනය වෙලා ඉන්නේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට ගෙදර දොරේ කට්ටිය එක්ක යම් කිසි සාකච්ඡාවකින්, යම් කිසි පැහැදිලි කිරීමකින්, තමන් මේ ප්‍රතිපදාවේ යෙදිලා ඉන්නවා කියලා යම් කිසි ඒගොල්ලන්ට ඒත්තු ගැන්වීමකින් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔය මගහැරෙන දේවල් පිළිබඳ එච්චර වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. ඔය වෙහෙසීම තමයි අර ප්‍රකාශ කරන්නේ. ඉතින් අර මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා කියලා. නමුත් ඕක වෙන්න වෙන්න ඕවි ටිකක් නැති වෙලා යනවා. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ වැරදුනා කියලා ගානකුත් නැහැ, හරි ගියා කියලා ගානකුත් නැහැ. වැරදුනා කියලා දුක් වෙන්නේ නැහැ, හරි ගියා කියලා සතුටු වෙන්නේ නැහැ. ඉතින් ඒ වාගේ ප්‍රතිපදාවක් තමයි ටිකෙන් ටික වැඩෙන්නේ. ඉතින් දුක් වෙනවා කියන්නේ එතන කටුවක් තියෙනවානේ. සතුටු වෙනවා කියන්නේ එතනත් කටුවක් තියෙනවා. අනේ දෙකෙන්ම මිදිලා පුළුවන් විදියට ශක්ති ප්‍රමාණයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ හැබැයි මේ උදාසීන වෙලා පැත්තකට වෙලා ඔහේ අතක් පිටත් තියාගෙන ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ. වෙනදට වැඩිය උද්‍යෝගයෙන් වැඩ කරනවා. වෙනදට විදිය වැඩිය හොඳට මේ බැහැලා වැඩ කරනවා. වෙනදට වැඩිය හොඳට වෙහෙසිලා වැඩ කරනවා. හැබැයි කෙතීම අපේක්ෂාවක්. මේක මේ විදියට වෙයි කියලා අපේක්ෂාවක් නැහැ. අර තමන්ගේ ශක්තිය උපරිමයෙන් වැය කරනවා. දැන් අපි තුල ශක්තියක් තියෙනවනේ යම් කිසි. ඒ ශක්තිය අපිට මේක මර්ධනය කිරීමක්, ඒ ශක්තිය තැලීම පොඩි කිරීමක් නෙමෙයි අපි කරන්නේ. ඒ වෙනුවට ඒක නිවැරදි දිශාවකට එල්ල කිරීමක් තමයි කරන්නේ. දැන් අර වී නණ්ඩුවේ උපමාව කියනවා. මොකද වී නණ්ඩුව නිවැරදි කෝණයෙන් තිබ්බොත්, නිවැරදි ඇන්ගල් එකෙන් තිබ්බොත් අන්න අත්ලක් පත්ලක් වුණත් පලන්න පුළුවන් මේ වී නණ්ඩුවට, වී යටේ අර පොත්තේ තියෙන මේ උතුඩට. එතකොට හැබැයි වැරදි විදිහට තිබ්බොත් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් අර අපායගාමී විදිහට පාවිච්චි වෙන ශක්තියින් අපි නිවැරදි දිශාවකට එල්ල කරගන්නවා. නිවැරදි දිශාවට එල්ල කරගන්නවා. දැන් අපි හිතමු සාරිපුත්ත හාමුදුරුවෝ. සාරිපුත්ත හාමුදුරුවෝ ගිහිව ඉන්න කාලේ ඔය ප්‍රඥාව තියෙන්නේ නැතිනේ. ඔය ප්‍රඥාව තිවිලා තියෙනවා. ඔය විදිහට ප්‍රඥාවන්ත ශ්‍රාවකයන්ගෙන් අග්‍රස්ථානය ලබන ශක්තිය විභවයේ ඇතුළේ තිවිලා තියෙනවා. නැතු මේ රහත් වුණ ගම බුග්ගලාපයක් නෙමෙයි. ඉතින් ඒකනේ අර අස්සජි හාමුදුරුවෝ කියනවානේ, මම මේ වැඩිය බණ කියන්න නම් දන්නේ නැහැ, මම මේ අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක් කියලා. එතකොට මේ මානවකයා මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බවට අනාගතේ පරිවර්තනය වෙන තැනත් මොකද්ද කියන්නේ? කියන්නේ හරි ඔබ වහන්සේ තේරෙන විදිහට කියන්න, මම දහසක් නයින් තේරුම් ගන්නම්, මම දහසක් ආකාරයෙන් තේරුම් ගන්නම් කියලා කියනවා. ඒ මොකද්ද? අර විභවය තියෙනවා. ඒ විභවයම නිවැරදි දිශාවට එල්ල කිරීමක් තමයි කියා කරන්නේ. නිවැරදි දිශාවට යොමු කර ගැනීමක් තමයි කරන්නේ. එතකොට සාමාන්‍ය ඔය කයිවාරු ගහලා පුරුදු කට්ටියට, හොඳට කතා බහ කරලා පුරුදු කට්ටියට මේ වගේ වැඩකට ගියාම වුණත් අන්න හොඳට කියලා දෙන්න පුළුවන් ස්වරූපයක්, මේ පණිවිඩය හොඳට කමියුනිකේට් කරන්න පුළුවන් ස්වරූපයක් මතුවෙලා එනවා. ඉතින් අර වෙන්දර පච කෙලින්න ශක්තියම අපි පාවිච්චි කරනවා මේක නිවැරදි දිශාවකට. මෙන්න මේ සත්‍ය වගේ දෙයක් නිකන් පොඩි ළමයි ටිකක් හරි කමන්න එකතු කරලා කියලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ තව කට්ටිය එනවා සින්දු කියන්න කැමති කට්ටිය. ඉතින් ඒගොල්ල කේන්ද්‍රි ගන්නවා සින්දු කියනවනේ තාම කියලා. අඩුම ගානේ මේ සත්‍ය ගැන සින්දුවක් කියන්න බැරිද? සත්‍ය ගැන සින්දුවක්. අන්න ඒ විදිහේ වෙනසක්, ඒ විදිහේ නිවැරදි දිශානතියක් තියෙන. උදාසීන යමක් නෙමෙයි. වෙනදට වැඩිය හොඳට බහලා වැඩ කරන්න, වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරන්න, වෙනදට වැඩිය වෙහෙස වෙලා දාඩිය හලලා වැඩ කරන්න. හැබැයි අර විදිහට විවේකයට නැඹුරු වෙච්ච හිතකින් තමයි කරන්නේ. ඒ හිත විවේකට නැඹුරු වෙලා ඉවරයි. නැඹුරු වුණාට පස්සේ ඉතින් අර හස්බන්ඩ් නෙමේ කවුරු කෑ ගැහුවත් ඕක හරවන්න බෑ ඉතින්. මොකද කරන්නේ? නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. මේ මම මේ ඒක දැන් උන වෙලා දැන් දවස් දෙක තුනක් ආම නම් යතුර හම්බුන්නේ නැහැ. මේ මට රංගික අහලා තියෙනවා මේ හම්බුණාද කියලා. රාජික හම්බුනේ නැහැ තාම. මම මේ ඒ ගැන ඉතින් දවස ගෙව්වා. ඒ ගැන මම ඒක ඉතින් මට එනවා යනවනේ. ඉතින් මට ඒක ඇත්තට බාධාවක් වුණේ නැහැ. මං මගේ මෙඩිටේෂන් වැඩේ විදියටම කරගෙන ගියා. හැබැයි එක දෙයක් මං ඉගෙන ගත්ත අර ලොකු සම්මාන්සේ කියනවා වගේ හැම දෙයක්ම වෙන්නේ මම දැන් හැම දෙයක්ම මට ඇත්තටම වෙන්නේ මට පේන්නේ ඒවා නිකන් මාව හදන්නමයි මේවා වෙන්නේ. දැන් පහුගිය ටිකේ මං ඇත්තටම හරිම සාමකාමීව කියන්නේ මට මේ ඔටෝමැටිකලි ඔක්කොම ජීවිතේ ඉතින් ඔහේ යනවා. මගේ ප්‍රධානම දේ දැන් භාවනාව, අනිත් දේවල් මගේ සෙකන්ඩ් අයිටම්ස්. දැන් මෙහෙම යන අතරතුරේ මට හිතුණා දැන් මේ ලොකු ඝණ්ඨාරයක් ගැහුවද කොහෙද මේ පොඩ්ඩක් මේ මාව ඩිස්ටර්බ් කරන්න, මම කොච්චර ඩිස්ටර්බ් වෙනවද කියලා බලන්න ටෙස්ට් එකක් කරා කියලා තමයි මට එක සැරේටම හිතුනේ. ඉතින් මම හිතුවා හරි දැන් ටෙස්ට් එකෙන් මම ෆේල් වෙනවද පාස් වෙනවද, ඕක තමයි දැන් අපිට පුරුදු ඔහමනේ පාස් වෙන්නේ අපි කැමති. ඉතින් මං හිතුවා හරි මම දැන් මේක ෆුල් ටෙස්ට් එක ලියනවා. තාම ලියනවා. ඉතින් දැන් දවස් 3ක් තාමත් ලියනවා. දැන් අද මං ඒක මේ සාකච්ඡාවට ඇතුළත් කරෙත් මගේ ඒක පොඩ්ඩක් හරි කොනක තියෙන හින්දානේ හිතේ. ඉතින් මම මේ ටෙස්ට් එක කොහොම හරි පාස් වෙනවා. යතුර හම්බුණාද නොහම්බුණාද කියන එක නෙමෙයි ඒකේ මට තියෙන ප්‍රශ්නේ. මං කොහොමද මේ තත්ත්වයට මූණ දෙන්නේ, කොච්චර කලකින් මම රිකවර් වෙනවද කියන එක තමයි මම දැන් මමම පරීක්ෂා කරලා බලනවා කියලා හිතුවා. එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ, මං හරිම සතුටුයි භාවනා කරන වෙලාවට නම් මට ඒව නම් ඔය යතුරු ගැනවත් ඒ කියපු දේවල් ඒ කතා කරපුවා ඒව මොකවත් මට ඔළුවට එන්නේ නැහැ. මේ මම ඒ ගැන හරි සතුටුයි. ඉතින් මං ඒින් මනග පොඩ්ඩක් විතර මම හිතාගත්ත චුට්ටක් විතර මං දිනු වෙලාද වගේ. මොකද මේ මට දැන් ඒක සාමාන්‍ය ජීවිතේ බැලුවම ටිකක් ලොකු දෙයක් වුණාට මට භාවනා කරන වෙලාවට ඒ මෝඩ් එකේදී නම් මම එතකොට ඒ ජීවිතේ ඉන්නවා. මට ඒක ඉෆෙක්ට් වෙන්නේ නැහැ. ඩිස්ටර්බන්ස් එකක් වෙන්නේ නැහැ. ඊගාවට මම මහත්තයාට මං කිව්වා දැන් ඔයාත් දැන් ඉගෙන ගන්න මම ඔටෝමැටිකලි වැඩ කරන කෙනෙක් නේ. මට සාමාන්‍යයෙන් කරන ටික කරගෙන යන්න අමතර දෙයක් කිව්වොත් මම ඒක ලියාගෙන ඒක මම ඇඩ් කරගන්නම් මගේ ඩේලි ඇක්ටිවිටි එකට. ඒ හින්දා මට චුට්ටක් කල් දෙන්න, මං ඒවට ඇඩ්ජස්ට් වෙන්න මට කල් දෙන්න කියලා මං ඉල්ලීමක් කරා. ඉතින් මං හිතනවා ඉල්ලීම වැඩ කරයි කියලා. මේ ස්වාමීන් වහන්සේ ඊට අමතරව මම දැන් තව දෙයක් කරා. මම භාවනා කරලා ඉවර වෙලා මට දැන් එනවනේ ওই අතුරු ප්‍රශ්නේ ඔළුවට. භාවනාව ඉවර වුණාට පස්සේ පින්දීල ඔක්කොම කළා, දෙවියන්ට පින්දීලා, ඥාතින්ට පින්දීලා. මම ඊට පස්සේ ගත්ත කෙනා ගැන මම හිතලා හිතුවා අවශ්‍යතාවයකට ගන්නේ නැත්තේ, අවශ්‍යතාවය සපුරගත්ත දෙන්කෝ, සපුරගෙන ඒ පුද්ගලයා සන්තෝෂෙන් ඉන්න කියලා මං ඒ මෛත්‍රියක් විදිහට මං ඒක එහෙම හිතනවා දැන් ඒ පුද්ගලයාට සහනයක් වෙන්න. මොකද ඒක ගත්තේ අවශ්‍යතාවයකටනේ, නැත්තම් නිකන් මගේ දොරේම එලිලා තියෙන අතුරුනේ. දැන් එයා ඕන කමින්නේ ඒක ගත්තේ, නැත්තම් බිම වැටලා තිබිටේ අතුරක් නෙමෙයිනේ. දොරේ එලිලා තියෙන අතුරු මගේ දොරෙන් ගත්තේ. එතකොට අවශ්‍යතාවයකට ගත්ත හින්දා එයාගේ අවශ්‍යතාවය සපුරගෙන එයා සන්තෝෂෙන් ඉන්න ඒක ලොකු දෙයක් කියලා මං එහෙම හිතනවා කියලා හිතුවා
ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් කියන්නේ දැන් ඔය ඕවා තමයි ඉතින් නියම අත්දැකීම්. ඔය හරි පාඩම් කියලා දෙන්න ඔයගේ දේවල් වලින් තමයි. නැතු අර අපි විවේකීව ඉන්න වෙලාවේදී නෙමෙයි නිවැරදි පාඩම තියෙන්නේ. ඉතින් ඔයගේ කරදරයක් බාධකයක් ආපු වෙලාවක තමයි හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් ඕකත් ඔය ඔච්චර ෂොක් එකක් තියෙන්නේ අර මේ වගේ ලොකු සිදුවීමක් පළවෙනි පාර වුණ හින්දා. නමුත් ඔයගේ දේවල් වෙන්න ඔය තියෙන ෂොක් එකක් ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඔක ඔය දවස් ගණනාවක් ගියාට තව ටිකෙන් ටික දවස් කිහිපයකින් දවසකින් දෙකකින් පැයකින් දෙකකින් ඕවා නැවත සෙටල් වෙලා යනවා කියලා ආ දකින්න පුළුවන්. ලොකු සිදුවීමක් ආවත් එච්චරම ලොකු දෙයක් නෙමෙයි කියලා දකින්න පුළුවන්. ඉතින් ওই විදිහේ පරිවර්තනයක් තමයි ලං කරගන්න හදන්නේ. ඒතර එහෙම ටිකෙන් ටික ඒක සාමාන්‍යකරණය වෙනකොට අර විශේෂයෙන් මෛත්‍රයක් කරන්න හේතුකුත් නැහැ. අපේ අර හිතේ තියෙන වෙහෙස ප්‍රමාණයට තමයි ඉතින් මෛත්‍රියක් ওই විදිහේ විශේෂයෙන් කරන්න අවශ්‍යතාවයක් තියෙන්නේ. නමුත් ඒ වෙහෙස අඩුවෙන්න තේරෙනවා අන්න එකයි වෙහෙසක් නැත්තම් මෛත්‍රියක් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ගත් එක ඕන එකක් කරගනි. නමුත් වෙහෙසක් අපේ හිතේ නැත්තම් එයා පෙරෙහි අනිත් පැත්තට මෛත්‍රියක් පතුරවන්න හේතුවක් නැහැ. අනේ විදිහේ ප්‍රතිපදාවක් තියෙන. ඉතින් ටිකෙන් ටික කරගෙන යමු. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේගේ කතාව වුණත් තියෙන අර ශාක්‍ය කුලයම ඇවිල්ලා කඩු ගාලා යනවානේ, කපලා යනවානේ. ඉතින් යනකොට දැන් එහෙම එනකොට අන්න ගඟ ඒ දේශ සීමාව ගඟකින් දේශ සීමාව විරූඩව කුමාරය එනවා ඒ බල කඳුරු අරගෙන. එතකොට ගඟ එහා පැත්තේ තියෙනවා කොළ නැති ගහක්. ගඟ මේ පැත්තේ තියෙනවා කොළ හොඳට තියෙන ගහක්. එතකොට අර නෑයන්ගේ පැත්තේ ගහ යටට වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ එරුඩබ කුමාරය ඇවිල්ලා බලනවා මේ කොළ නැති ගහක් යටට වෙලා ඉන්නවා තමන්ගේ දේශ සීමාව පැත්තේ නෑයන්ගේ පැත්තේ. ඉතින් කියනවා ඇයි ස්වාමීනි මෙතන මේ හොඳ ගහක් තියෙනවනේ මෙතෙන්ට වඩින්නක කියලා. එතකොට කියනවා නෑයන්ගේ හේවණත් සැපයි කියනවා. නෑයන්ගේ හේවණත් සැපයි කියනවා. මොන පළවෙනි පාර එහෙම කිව්වහම තේරුම් ගන්නවා මේ ඇවිල්ලා තියෙන මේ වැඩේට තමයි කියලා හැරිලා යනවා. නමුත් අර තමන්ගේ හිතේ බලේ වැඩි. දෙවනි පාරේනවා අපව මරණවා එක මරණවා කියලා හිතාගෙන ඉන්නේ ශාක්‍ය වංශම. ඊට පස්සේ දෙවනි පාරත් බුදුරජාණන් වහන්සේ අර විදිහටම ඉන්නවා. ඊට පස්සේ ආපහු හැරිලා යනවා. හැබැයි තුන්වෙනි පාරත් එනවා. තුන්වෙනි පාර එනකොට බුදුරජාණන් වහන්සේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ගිහිල්ලා අන්න ශාක්‍ය කුලේම කපලා 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 ලේ වලින් ඒ පලිය අරගෙන එනවා. ඉතින් ආවහම ඔන්න කියනවා මෙන්න ශාක්‍ය කුලේම කැති ගාලා ස්වාමීනි, ශාක්‍ය කුලේම මරලා දාලා ස්වාමීනි, ඔබ වහන්සේ මුළු කුලේම විනාශ කළා ස්වාමීනි කියනවා. එතකොට කියනවා ඉතින් මොකද්ද? අන්න දුකක් වෙහෙසක් එනවා. හිතට යම්කිසි පීඩාවක් එනවා. තමන්ගේ ප්‍රිය ඥාතීන් ටික වෙන් වෙලා ගිය ස්වරූපයක් එනවා. නමුත් ආවට අන්න කම්පණී වීමක් නැහැ, සැලීමක් නැහැ. නිශ්ශබ්දව අර ප්‍රවෘත්තිය අහගෙන ඉන්නවා. නිශ්ශබ්දව මේ කතාව අහගෙන ඉන්නවා. අන්න ඒ විදිහේ පරිවර්තනයක් ටිකෙන් ටික ලං කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අපි කරලා ගල බලමුනේ. එහෙනම් පරිවර්තනය දිහාට තමයි ඔය යන්නේ ගමන.
ස්වාමීන් වහන්සේ එකහමාරක් ගත වුණා ලංකාවේ වෙලාවෙන් දැන් අටහමාරක් පහු වෙලා. මේ අපි එකින්ද අපි ප්‍රශ්න නවත්ව දිනුෂට ඊළඟ සුමාන කරන්න කියනවද?
කමන්නේ දැන් ඔච්චරලා අත උස්සන් ඉඳපු එකේ අවස්ථාවක් දෙමු. ඉතින් ඉවර කළා දාම කමන්නේ.
හොඳයි දිනුෂා, එන ප්‍රශ්නේ කෙටියෙන් ඉදිරිපත් කරන්න.
මේක ස්වාමීන් වහන්සේ මේ ගිය සැරේ ධර්ම දේශනාවේ අන්තිමට ඔබ වහන්සේ කියපු දේශනා කරපු දෙයක් ගැන පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. අර පුද්ගලයෝ 8 දෙනෙක් ගැන කිව්වා. එතන ධම්මානුසාරී සද්ධානුසාරී පුද්ගලයෝ දෙන්න ගැන කියද්දී ඔබ වහන්සේ කිව්වා දැන් අපි හිතනවා දැන් හරි අපිටත් ශ්‍රද්ධාව තියෙනවා අපි හරි තමයි කියලා. ඒ වුණාට එහෙම නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරී වෙන්න නම් යම්කිසි මට්ටමකට සතිය වඩන්න ඕනේ. එතන කොතනද කියලා ඔබ වහන්සේ උදාහරණයක් කිව්වා. අර බයිසිකල් හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන් තැන වගේ කියලා උදාහරණයක් කිව්වා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සතිය අපිට નિરાයාසෙන්ම එනවා කියන එකද? එහෙම ඒ කියන්නේ අරමුණු රහිත සතිය එදිනෙදා වැඩ අර කලින් එක්කෙනා කිව්වා වගේ එහෙම ඒ වගේ ඉන්න පුළුවන් කියන එකද? එතන පොඩ්ඩක් මොකද්ද කියලා
ඔය මට්ටම කියන්නේ ඔය බල මට්ටම උතන පෙන්වන්නේ. එතකොට ඔය පුද්ගලයෝ දෙන්න පිළිබඳවම අපි අර ලේසි ටිකට් එකක් කරන්න ඉවන් යන්නනේ කල්පනා කරන්නේ. එතකොට එක්කෙනෙක් යම්කිසි පමණක ඒ ධර්මය යම්කිසි පමණක අත්දැකලා තියෙනවා. ධම්මානුසාරී එක්කෙනා එයා යම්කිසි විදිහක මේ පරීක්ෂණේ නිරත වෙලා තියෙනවා. සද්ධානුසාරී එක්කෙනා ඒ විදිහටත් ධර්මයේ යම්කිසි පමණකට හරි අත්දැකලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙම සඳහන් කරත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දෙන්නම අනිවාර්යෙන් මේ ගුරුවරයෙක් නැතුව යන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ දෙන්නම අනිවාර්යෙන් ඒ ගමනට යොමු වෙලා තියෙන්නේ. මේ දෙන්නම අනිවාර්යෙන් මේ නිවැරදි භාවය කියන නියාම ධර්මතාවයට බැහැගෙන තියෙන්නේ කියනවා. එහෙම කියලා මේ දෙදෙනාගේ යම්කිසි ලක්ෂණ ටිකක් ගෙනහැර දක්වනවා. ඒ එක ලක්ෂණයක් තමයි මෙන්න මේ හිත කියන එක, මේ සිහිය කියන එක මේ බල මට්ටමට වඩලා තිනවා කියන තත්ත්වය තමයි ගෙනහැර දක්වන්නේ. ඉතින් ඒ බල මට්ටම කියන එක කියන්න තමයි අපි උත්සාහ කරේ අර උපමාවෙන්. එතකොට අර નિરાයාස සතියක්, දවස පුරාවට පිටන සතියක්, කැඩෙන්නේ නැති සතියක් දිනු කළා තියෙනවා. කැඩුනත් විපතක් වෙන්නේ නැති, කැඩුනත් කෙඳිරි ගන්නේ නැති සතියක් දිනු කළා තියෙනවා. අනේ ඒ ඉන්ද්‍රිය බල මට්ටම ගැන තමයි කියන්නේ. ඉතින් ওই ඉන්ද්‍රිය බල මට්ටම් දෙක ගැන කියනවා. සමහර වෙලාවට මෙන්න මේ ගඟක් මැද්දෙන් දූපතක් තියෙනවා. එනේ දූපත මේ පැත්තෙන් ගඟේ කොටසක් ගලනවා, එහා පැත්තෙන් කොටසක් ගලනවා. ඉතින් ওই දෙක ගංගා දෙකක් කියලා කියන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා එහෙම කියන්න බෑ කියලා. අන්න ඒ වගේ තමයි මානිනේ. මේ ඉන්ද්‍රිය මට්ටම කිව්වත් බල මට්ටම කිව්වත් මේක යම්කිසි පමණකට දිනු කළ තියෙන මට්ටමක්. ඉතින් ඒ අර උපමාවෙන් කිව්වහම පැහැදිලියි කියලා මට හිතුනේ. ඒ උපමාවෙන් බලන්න අන්න අර ටිකෙන් ටික බයිසිකලයක් පදින්න පුරුදු වෙලා මේ බයිසිකලයේ අංග පිළිබඳ යම්කිසි දැනීමක් ඇති කරගන අනේ විදිහට කටයුතු කරලා යම් කිසි වෙලාවක මෙන්න මේ හැඩල් එක අතැරලා යන්න පුළුවන් ගන්නට ඒ ඉන්ද්‍රිය සමබර කරලා තියෙනවා. තමන්ගේ වීරය, තමන්ගේ යොදන සිහිය, තමන්ගේ සමාධිය අන්න ඔය විදිහට සමබර කරලා තියෙනවා. අනේ ඒ විදිහේ තත්ත්වයක් ගැන තමයි ඔය කියන්නේ. ඉතින් ඕක යම් කිසි විදිහක අර කිව්වා වගේ ඉන්ද්‍රිය මට්ටම කියලා කියන්නේ යම් කිසි පමණක ඉබේ සිහිය පිහිටෙච්ච ගතිය. ඉබේ ආයාසයක් නැතුව සිහිය පිහිටෙච්ච ගතිය. ඉතින් ඒ වගේ තත්ත්වයක් ගැන තමයි ඔය සඳහන් කරන්නේ.
එහේ සම්හස බොහොම පිං.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එහෙමනම් උදේ අපි අපි අදට ගොඩක් වෙලා ගත්තා, පැය විනාඩි 45ක් විතර. ස්වාමීන් වහන්ස එහෙනම් අවසරයි ඔබ වහන්සේට වන්දනා කිරීමට. සාදු සාදු සාදු. ඕ කාස වන්දාමි පන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයන්දා තබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ. සුඛී
හොන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා උපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිර ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතෝ.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාරද්ධං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං.